හොඳයි, අපි මේ මොකද්ද මේ මේ යදනිච්ඡන් තන්දුක්ඛන් කියන එක නේද කතා කරන්න වෙන්නේ?
ඕරාවි මම තේරුම් ගත්තා නම් මම කියන්නේ.
ඔව්.
ඔව්, දැන් මම අරක බද්දාරාමේට ඇහුවා, මට ඒ වුණාට එක එක වැඩි විස්තරයක් නැහැ වුණාට මට තේරුනේ දැන් යද නිච්ඡන් තන්දුක්ඛන් ඉයත් අපි උන්න ප්‍රගාණි. මම ගොඩක් බැලුවා තව ටිකක් ටීකර්ම ඒකට දැන් මම කියයම නිච්චන.
ඔව්, යමක්
යමක් බාරගත්තනම් මේ ලෝකේ නිත්‍යයි කියලා මට හිතුනේ ඒක දුක. ඉතින් ඒ පැත්තෙන් මම හිතුවේ. නමුත් මට තියෙන ප්‍රශ්නයක් වුණා. ඉතින් පොඩ්ඩක් අපි පැහැදිලි කරන්න දෙන්න. දැන් ඒක කොහොමද?
ඒක අනිත් පද හතර. නෑ, ඒක සූත්‍ර වල එන්නේ
යමක් බාරගත්තනම් මේ ලෝකේ කියනවා කියලා ඒක
දුක. නෑ, ඉස්සෙල්ලා
මට එතන හිතුනේ වචන අනිත් පද.
ඉස්සෙල්ලා වසන්ත ඒකේ පාලි එකේ තියෙන යමක් නිත්‍ය නම් දුකයි කියලා නෙමෙයි, යද නිච්ඡන් තන් දුක්ඛන් කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක. ඒ අනත්ත ලක්ෂණ එකේ මහන් ඇහැ නිත්‍යද අනිත්‍යද, අනිත්‍යයි කිව්වහන් යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා අහන්.
ඔව් ඔව්, ඒක දැන් ඒක සිංහලෙන් කරන්න තියෙනවා. නමුත් දැන් මෙතන නිත්‍ය කියලා යද කියන වචන තියෙනවා
යමක් කියන සංඥාව. ඒ සූත්‍රේ බලන්න එතන තමයි ওই කතාව තියෙන්නේ. යද නිච්ඡන් තන් දුක්ඛං. යද නිච්ඡන් තන් දුක්ඛං වාති සුඛං වාති කියලා
අහන්නේ.
එතකොට ඒ සූත්‍ර හැම එකේම ওই කතාව තියෙනවා. ඒකේ තියෙන්නේ යද නිච්ඡං කියලා. හරි. එතකොට එතකොට ඒකේ තේරුම ඔව් යමක් අනිත්‍ය නම් කියන එක. එතකොට නිට්ය නෙමෙයි යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා නේ අහන්නේ. ඉස්සෙල්ලා අහන්නේ යමක් නිත්‍යද අනිත්‍යද කියලා
නේ.
ඊළඟට තමයි දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා. එතකොට ඒ දුකයි කියන එක තමයි ධර්මතාවය. එතකොට යද නිච්ඡන් තන් දුක්ඛන් කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක. එතකොට ඒක වෙන්නේ කොහොමද කියන එක තමයි දැන් මේ පුළුවන් නම් විස්තර කරන්න කිව්වේ. යමක් අනිත්‍ය නම් දැන් හැමෝම කියනවානේ දැන් ඇහැ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඊළඟට යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද හන් දුකයි කියන. ඇයි දුකයි කියන්නේ කියන එක තමයි මම අහන්නේ. ඇයි අනිත්‍ය නම් දුකයි කියන්නේ?
පටිච්ච සමුප්පාදයේ බලනකොට පංචසමුපාදයේ පැත්තකට බලනකොට නිරෝධය නෙමෙයි අනිත් පැත්තෙන් දැන් හැදෙන පැත්ත බලුවාම ඒක දුක සමුදේ පැත්ත. ඒකට එතෙන් දුක ගැන බාහිරින් මොකක් දෙයක් ඊරෝ කියලා ගත්තනම් එය ඒ හැදෙන්නම දුකක් කියලා තමයි අපිට යන්නේ පල්හට. මොකද අවිද්‍යාව තුළින් විද්‍යාපක්ෂය සංඛාරා කියලා ජාති ජරා මරණ හැදෙනවා. එතකොට ඒක ගන්න එකම දුකයි. මොකද ඒකින් එන්නේ පීඩාවක්මයි. මොකද ඒක නිසා. නමුත් නිරෝධය දකින්නකොට පුදුම ස්වභාවයක් නැති නිසා එහෙනම් එතන නිරෝධයක් දකිනවා. එතකොට දුකයි කියන්නේ හේතුව පරිසම්පාදයේ අනුලෝම කියන පැත්තට යන නිසා කියලා මට තේරෙනවා. මම පීඩා වෙන්නේ කොහොමද ධර්මයක හරිද කියලා.
ඔව් දැන් ඔව් අර ප්‍රශ්න අහද්දී ඇයි ඒක යමක් දැන් මොකක් හරි අහනවනේ මේක නිත්‍යද අනිත්‍යද කියලා. අනිත්‍යයි කිව්වට පස්සේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ යමක් අනිත්‍ය නම් සැපද දුකද කියලා. එතකොට දුකයි කියනවනේ ඇයි දුකයි කියන්නේ?
මම හිතන්නේ මේ ඔතන දැන් දුකයි කියනම අපිට සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැනටම ගියාම පංච උපාදානස්කන්ධය ඇති වෙනවා නේද? රූප වේදනා සංඥා සංඥාන ඇති වෙනවා නම් එතන
මම මාගේ කතා කරලා මම දන්නේ මම ඉන්න අවිපත්‍යස් කියලා. මම තමයි මේ කියුවේ දැන් දැන් රජිතා හොයිදර දැන් යමක් අපිටම දැන් අහනවා අභිජනමාසි රාහුල් කුමාර සම්නාධිපති රාහුල් මේ ඇස නිත්‍යද අනිත්‍යද කියලා මේ ඇස යමක් අනිත්‍ය නම් සැපද දුකද? යමක් නිත්‍ය නම් දුක නම් ඒ සමාගයේ වචන දී තියාගන්න පුළුවන් තමයි කියලා ඔන්න ඔය විදිහට යන්නේ. කොහොමද ඉතින් දැන් පරිසම්පාදිරිය ගලපුවාම අපි මොකක් හරි දෙයක් බාහිරින් ගත්තම කියන්නේ මේ රූපයක් ඊරවමයි කියලා කියන්නේ. මේ රූපයක් එක්කම එනවා වේදනා සංඥා පසමස් ඒක පංච පාදාන සංජයයක් නේද ඒ පංච පාදාන සංජයම හැදීම තමයි සක්කාය කියලා කියන්නේ සක්කාය ඒ මම ඉන්නවා නම් ඒ දෘෂ්ටියම ඉන්නේ ඒක හැදෙන්නේ දුක කියන එක තමයි කියන්නේ කියලා මට මම කියනවා
ඇයි ඒක අනිත්‍ය නම් දුකයි කියන්නේ
නැති දෙයක් තියනවා කියලා බාරගන්න එකම අවතින්නේ නැති දෙයක් අපි තියනවා කියලා අරගෙන තියනවා එතන
දැන් බාහිර තියෙන හැම දෙයක්ම අපි හිතනවා තියනවා කියලා. නමුත් අපිට ඇත්තටම දැනගන්න අපිට දැනෙන්නේ ඇත්තට ඒක සංඥා මාත්‍රය. අර වතුර ඉන්න බල්ලා වගේ දැන් බල්ලා හිතලම තියෙන වතුරේ ඡායාවක් කියලාම කියන්නේ. නමුත් ඇත්තටම අපිට තියෙන්නේ නම් වතුරේ එහෙම දෙයක් නැහැ. නමුත් අර වතුරේ කියලා තමයි යා එකට තියනවා කියන සංඥාවෙන් ගත්ත නිසා යා එකට ප්‍රතිචාර කරනවා. කැමත්තක් වෙනවා වරකට, අත්මත්තක් වෙනවා වරකට. නැත්නම් ඔහි ප්‍රතිචාරින් නොගෙන මොහිනේ. ඒකකට ඒකෙන් යා කැමතිවත් අකමැතිවත් මොහි හිතියත් දුකම. ඒ විදිහට තමයි මම ප්‍රතිචාරින් නැති දෙයක් අපි පොදවාගෙන ඒ මත වෙන හැම දෙයක්ම අනිත්‍යයි කියලා
කියනවා. දැන් අනිත්‍ය නම් දුකයි කිව්වහම අනිත්‍ය කියන්නේ හේතුවක් නිසා ඵලයක් ඇති වෙන එක. එතකොට තමයි ওই හේතු කියන එක අපේ පාලනයෙන් තොරව ඉබේ වෙන දෙයක්. ඒ ඉබේ වෙන දෙයක් කියන්නේ අපේ මම කරන දෙයක් නෙවෙයි, අපි කරන දෙයක් නෙවෙයි, ඒක ඉබේ වෙන දෙයක් හින්ද ඇති වෙන ප්‍රතිඵලයක්.
මෙහා කොනේ
තමයි අනිත්‍ය වෙන්නේ. එතකොට ඒක මම කියලා කොහෙන් හරි බාරගත්තොත් ඒක මගේ පාලනයෙන් තොරයි. මේ උඩතර දුකක් නේද මට?
දැන් හරිද, ගැලපෙනවද උත්තරේ? ආවද යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන්න පුළුවන්ද? උත්තරේ ආවද?
සන්තකින් තමයි අහන්න ඕන.
මතද ආවනම් මට මට තාම එච්චරට තේරෙන්නේ නැහැ. මම කොච්චර කියන්න හදද මම වුණත් කියන්න හදද මම දන්නේ නැහැ කියලා. මේක මට ඉස්සෙල්ලා දැන් බාහිරින් බලන්න පුළුවන් මේක දැන් තමන් ඒක දැන් පස්තර ගත්තාම ඒකට වෙන හැම දෙයක්ම ඊට පස්සේ තමන් හිතාගත්ත ලෝකයේ තිබෙන මුලාවෙ හිතාගත්ත නිසා තමන් ඉතින් එන්නේ දුකක් තමයි එන්නේ ඉතින් ඒක ඒ කියන්නේ ඒක නැති වෙනකොට ඒ පැත්තෙන් තමයි ඉතින් මට තේරෙන්නේ හරියට කියන්නේ මොකද ඒක දැන් ගත්ත නිසා ඒක තමන් මෙහෙ තියනවා කියලා ගත්ත නිසා නැති දෙයක් ඒක වට මේ මානසිකව හැදෙන මේ හැම දෙයක්ම පීඩාවක් ලක්ෂණ එහෙමයි මට තේරෙන්නේ.
දැන් ගත්ත නිසා කියන්නේ නිත්‍යයිනේ. නිත්‍ය නිසා පීඩාවටපත් වෙනවා එන නිත්‍ය යම නිත්‍ය නම් දුකයි කියලා නේ කියන්නේ. දැන්
නිත්‍ය කියලා ගැටි අනිත් නැති දෙයක් නේ. දැන් අපිට දැන් මනස අපිට දැන් අපි දුක්ඛායතනෙට අපිටන ප්‍රතිගින්දයක් වගේ දෙයක්. නමුත් ඒක මනආයතනේ තමයි ඒක ප්‍රොසෙස් කරලා ඒක කියන්නේ අපි එළියට එනවා. ඒක එළියට එනවාම ඒ ඉන්න දෘෂ්ටිය නිසා ඒ මත තමයි ඊට පස්සේ වෙලෙන්නේ. නමුත් විද්‍යාත්මකව හදපු දෙය හිතතුල මිසක් ඉදි තියෙන කොහොමද කියන ප්‍රඥාව නැතිකමට අවිද්‍යාව නිසා තමයි ඒක වුනේ. ඒ විදිහට නිසා තමයි මේ හැම දෙයක්ම ඇති වෙන්නේ. ඒක පෙන්වන හරියටම කියන්නේ මෙහෙමයි දැක්ම දෙන්නේ කියලා. ඒක එහෙම දුක් වෙන්නේ
නැහැ. ඒ කියන්නේ පෙන්නවා කියන්නේ නිට්ටය දකින්නවාද අනිත්‍ය දකින්නවාද? අනිත්‍ය දකින්නවා නේද? පෙන්නලා දෙනවා කියන්නේ.
ඔව්.
අවබෝධ කරන්නේ අනිත්‍යනේ.
ඔව්, පෙන්නලා දෙන්නේ නෙමෙයි. පවතින නැති දෙයක් අපි ගත්ත බාරගත්තද?
ඔව්, ඒ නিত্যභාවයද අනිත්‍යභාවයද දැන් පෙන්නලා දෙන්නේ.
පෙන්නලා දෙන්නේ අනිත්‍යභාවය.
ඔව්. දැන් ප්‍රශ්නේ තමයි යමක් අනිත්‍ය නම් ඒක දුකයි. කියන්නේ ඇයි කියන එක.
ප්‍රශ්න තියෙනවා කියන්නේ. දෙලිය හරි තමයි මම දැනගන්න උත්තර තමයි මට
නෑ මං අහන්නේ වසන්ත කියන එකේ ඒක පැහැදිලිද ඔය යමක් අනිත්‍ය නම් දුකයි කියන එකද ඔය දැන් විස්තර කළේ කියන කරුණ හරි ඒක වැරදි නෙමෙයි අපේ විද්‍යාවෙන් තමයි තියලා තියෙන්නේ දැන් ඔය පෙන්නලා දෙන්න හදන්නේ අනිත්‍ය ස්වභාවයනේ දැන් එතකොට දැන් ධර්ම කරුණ තමයි යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා අහනකොට දුකයි කියලා උත්තරේ දෙනවා අනිත්‍ය නම් ඇයි දුකයි කියන්නේ අනිත්‍ය බව හරි කියමුකෝ ඒක ධර්මතාවයේ ඇයි ඒකට දුකයි කියන්නේ කියන එක තමයි මම අහන්නේ
කොහොමද මවත් ගන්න ඔක්කොම කරේද අර උදින් ගියාට ඒක හුදුටි හිතන ගත්තාම මට ඉන්නේ ඒක ප්‍රශ්නයක් වෙනවා ඒකයි මම ඉතින් අද වර්තකන්නේ
ආයක තමයි මං අහන්නේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නද තාම ප්‍රශ්නේ ඉතුරු වෙලාද කියලා.
විතරව මට ඒකේ මම වාසිය කිව්වට උත්තරේ ලැබිලා නැහැ ඒක මට හිතෙන්නේ. මට හිතෙන්නේ මම කීප දේවල්වත් මට දැනෙන්නේ නැහැ ඇයිද එහෙම දුකක් කියන්නේ. ඒ ප්‍රශ්නේ මට එන්නේ නැහැ.
අන්න හරි. ඒ ප්‍රශ්නේ තියනවා නම් හොඳයි. ඒ ප්‍රශ්නෙට තමයි උත්තරේ මාත් අහන්නේ. ඇයි අද නිච්චන් තන් දුක්ඛං කියන්නේ.
ඒක සිද්ධාන්තයේ කිව්වට දැන් ඔයා අහුවහම දැන් අනිත්‍යය කියනවානේ. අපි තුමුදෙන් ඒ අස කියන එක දුකද ඒක නිත්‍ය ධම්මද අනිත්‍ය අනිත්‍යනම් දුකයි දුකයි කියන්නේ ඇයි ඒක ප්‍රශ්නේ
ඔව් අය දුකයි කියන්නේ ඇයි කියලා තමයි මං අහන්නේ මොකද එතන තමයි දුක්ඛ අවබෝධයේ අඩුකක් තියෙන්නේ නේද අපි දැන්
මේ හැම දෙකේ වෙලා යනවා මැරිලා යනවා ඒකත් කිව්වොත් ඉතින් නෑනේ කියන හැම දෙයක් කතා කරන්නේ නේද
දැන් ඔතන මේ වසන්ත මේ අපි ගත්තොත් ඔය මේ ඉදප්පච්චතාවයේ කියන එකම ඒ කියන්නේ යම් කිසි මේ හේතුවක් හින්දා මේ ඇති වෙන දෙයක් ඒ කියන්නේ මේ ඒක මේ ගොඩක් යම් කිසි දේවල් එකතුවක් යම් කිසි හේතු ගොඩක් හින්දාම ඇති වෙන දෙයක් එතකොට ඕක ස්ථිර දෙයක් ස්ථිර කියන්නේ අපිට අපේ පාලනයෙන් මම කියලා ගත්තොත් ඒක පාලනය කරන්නම බැරි දෙයක් මේ අහක තියෙන දෙයක් ඒ අහක තියෙන දෙයක්කට මම කියලා මම බලන්න ගියොත් ලෝකෙට බැඳෙන්න ගියොත් එතන දුකයි කියන එකෙන් ඔතන අදහසක් එනව නේද
ඒක නේද ඔයකේ අහක තියෙන දෙයක් කියන්නේ ඒකෙන් දෙයක් තියෙනවද කියන්නේ
නෑ දැන් අපි වාර ගන්නවනේ අපි පනවා ගන්නවනේ මේ එළි මේ තියෙනවා කියලා ඒ හේතුව උണ്ടන් හින්දා අපි බාරගත් එක තමයි මේ දුක වෙන්නේ
දැන් මේ රබි අහන්නේ මමත් අහන්නේ ඇයි මේක දුකයි කියලා ඒකේ ප්‍රශ්න දැන් ඒතර මට තේරුම් මම තේරුම් ගත්තද දැන් එහෙම ගත්ත නිසා දැන් ඒකේ ඒක නැති වුණොත් දුකයි මට ඒ ගත්ත නිසා දැන් ඔන්න ඔතන තමයි පැටලෙන්නේ ඔයාලා කිම හිතෙන්නේ නැද්ද මට නම් එහෙම හිතෙනවා ඒ කරුණිය කියන්නේ පුළුවන් පරිසම්පාදිය යනෝ මේ ඇති කල්හි මේ නැත්තම් මේ යන්නේ මේ උපදිනට මේ උපදී නැත්තම් මොබදී
නෑ දැන් අපි ලෝකේ පැත්තෙන් ගත්තොත් අපිට අර යමක් නොලැබෙනකොට මේ යම් පින්චන් නලබති සම්පි දුක්ඛම් පැත්තෙන් ගත්තොත් එහෙම නැත්තම් අකමැති අකමැතිව ලැබෙනවා කැමැතිව ලැබෙන මේ පැත්තෙන් ගත්තොත් එතකොට ඒක මේ ලෝකයේ ඉන්න දුකක්. නමුත් අනිත්‍ය කියලා අපි බලනකොට මේක ලෝකෝත්තර පැත්තෙන් බලනකොට අර හේතුඵල නිසා ඇතිවෙන දෙයක් මම කියලා බාර ගැනීම නිසා මම කියලා පනව ගැනීම නිසාම අස්තිර නිසාම දුකක් කියලා එන ඔතන දෙකක් නේද? දෙකක් කියන්නේ ලෝකයයි
ඉතින් ඔයා කියන දේ කියන්නේ මම කලින් පොඩි කෙනෙක් කිව්වේ ඒ රවි කිව්වන්නේ මන්ද
නෝක මොකද එහෙම හිතෙන්නේ කරා දැන් ඔය ටිකෙන් ටික යන්නේ මේ කැමැති දේ නොලබෙන හින්දා දුකයි කියන එකට නේද අර ඉස්සෙල්ලා වැරදි කියපු එක
දැන් අපොතින්නේ
නෑ ඒ ලෝකෙ පැත්තෙන් ගන්නකොට අපිට හිතෙන්න ගන්න වෙනවා නේ ලෝකෙ බැඳිලා ඉන්නකොට
මොකද කියන්නේ
නිත්‍ය කරන්න බැරි කමම නිත්‍ය කරන්න බැරි හින්දා මේක
දැන් කියන මොනවද
කියා ගන්න තේරෙන්නේ නැහැ.
ඔබ තමයි පස්සේ මට මම ඉන්නේ වර ඔක නෑ ගොඩක්ම රෑනකල් බලද්දි එන්ජිනුත් කල බල හිතියදී මම කිව්වා එවන් අදදී මේකෙන් පස්සේ ලගිට කතා කළා. එයා තෝ එනකල් හිතුවේ මම ඇහුවා රුපියන් කන්දේ ඒවත් ඇහුවා. ඒවත් තුනක්ද තුන් තැනකටද කියලා කියලා කිව්වා. සුබගාමීත් ටිකක් කියලා කියනවා. ඒක ගලප ගන්න බෑ මට. ඒ කියන්නේ මම දන්නේ මට බෑ දැන් මම දන්නේ දැන් තරස්සික් කියන්න හදන්නේ බෑ. මේ කියන්නේ ඒකද වෙන්නේ. ඉතින් ගියාට පස්සේ අපි කියනවා ඒක නිත්‍ය නැහැ කියලා.
ඔව් දැන් ඔහම ගියොත් එහෙම දැන් අර අනිත්යයට වැරදි කියන්න බෑනේ.
ඒක තමයි.
ඒක තමයි මොන්නේ තමයි අර ඉච්ඡ නැති බවෙන් දුකයි කියනවා නම් දැන් හරි වගේනේ ඔහම ගියොත්.
ඔබයි
රවි මම අහන්නද ප්‍රශ්නයක්?
අහන්න කියන්න.
අර විසාක ධම්මදින්නා මිහිඳු වහන්සේගෙන් අහුවාම කොහොමද මේ උත්තරයක් දුන්නේ මේ සුඛ වේදනාව දුක වේදනාව වෙනකොට අර ඒ වෙනස් වීම එතනින් අපිට ගන්න පුළුවන් නේද? දුක්කම සුඛ වේදනාව නැති වෙනකොට දුක වේදනාවට පැත්තට යනකොට අන්න එතනින් අපිට ගන්න පුළුවන් වේද? ඔය අනිත්‍යヒින්ද තමයි ඔය අපිට තියෙන සැප වේදනාව කවදාහරි නැති වෙන්නේ. එතකොට අනිත්‍යヒින්ද තමයි දුක වේදනාවක කවදාහරි වෙනස් වෙන්නේ. ඒ අපිට මේ හැම අවස්ථාවම අන්තිමටම දුකක් කියලා ගන්න පුළුවන් වේද? ඒ අර ඩිපේට් එකේ ඒ ප්‍රශ්නෙට උත්තර දුන්න හැටියට.
ඔව් අපි බලමු එතනින් ගන්න පුළුවන්ද කියලා. දැන් සැප වේදනාවක් තිබුණොත් ඉතින් ඕක තියා ගන්න බෑනේ, නැති වෙලා යනවනේ නේද? ඒ හින්දා අනිත්‍ය මේක වෙනස් වෙන හින්දා දුකයි. දැන් ඒ තියරි එකම දුක් වේදනාවට දැම්මොත් එහෙම
ඒකත් අන්තිමට ඉතින් දුක සැප වුණත් තාමත් දුක වෙනවනේ. අනිත්‍යභාවයෙන්ද ඒක දිගටම තියෙන්නේ. කලක් දුක වෙන්න පුළුවන්, ඊට පස්සේ සැප වුණත් දුක වෙනවා කියලා අපි කියවනේ මුලින්ම. මොහතකට දුක වෙන්න පුළුවන් වුණාට සැප වෙන්න පුළුවන් වුණ නැත්නම් සැප වේදනා කියලා අපි කියන්නේ නෑනේ. ඒකත් වෙනස් වෙනවා. ඒකත් අනිත්‍යයි. ඉතින් අර ධර්මතා වෙනස් වෙනකොට හේතුඵල වෙනස් වෙනකොට ඒකත් වෙනස් වෙනවා. අපිට පාලනය කරන්න බෑනේ. ඉතින් මේවා ටික නිකන් ෆ්ලක්ස් එකක් වගේ හැමලේම අන්තිමට දුක පැත්තට හැරෙනවා. එහිඳද?
ආ ඒක තමයි. දැන් ඒක ගැලපෙනවද කියලා ඉතින් බලන්න ඕන නේද? දැන් සැපනම් වෙනස් වෙන හින්දා දුකයි කියන එක පැහැදිලි.
දැන් දුක සැප වුණත් අපි අයිමත් යන්නේ සැපනම් දුකයි කියලානේ.
නෑ දුක සැප වුණත් ඒක තව පැත්තක් නේ. දුක කියන එකක් තියෙනකොට ඕක වෙනස් වුණොත් එහෙනම් ඒකට දුකයි කියන්න බෑනේ. එතකොට සැපයි කියලානේ කියන්නේ.
ඒක සැපයි කියලා කියන්නේ. හැබැයි සැප දෙයක්වත් වෙනස් වෙන බව දන්නවනේ. ඉතින් ඒ ඇතිවන සැප අනිත්‍ය බව දන්නවා. ඉතින් ඒ හින්දා ඒකත් වෙනස්.
ඔව් ඉතින් වෙනස් වුණාට වේලාවකට සැප තියෙනවා, වේලාවකට දුක තියෙනවා. ඉතින් ඕකට දුකයි කියන්නේ.
ඒ මොහොතට සැප තියෙනවා කියන එක හරි. ඉතින් ඒ මොහොතක සැප තියෙන හින්දානේ අපි සැප මේ වේදනාව තුන් අතකට බෙදා හැරලා තියෙන්නේ. සැප වේදනාව, දුක වේදනාව, අදුක්කම සුඛ වේදනාව. එහෙම අපි තුනක් කියන්නේ වේදනා තුනක් කියන හින්දා නේද?
ඔව් දැන් අපි සැප වේදනාව තියෙනකොට දුකයි කියන්න පුළුවන්ද? ඒ මොහොතේදී.
ඒ මොහොතේදී දැනුම කියනවා නම් මේකත් වෙනස් වෙනවා කියලා දුකක් කියන්න පුළුවන්.
ඒ වෙනස් වෙන්නේ මේ මොහොතේදී නෙමෙයිනේ. ඉතින් අපි හිතමු ලබන අවුරුද්දේ විතර වෙනස් වෙනවා. ඒ වුණාට අපිට අවුරුද්ද සැප විඳින්න පුළුවන්. දැන් රත්තරන් මාලයක් ගන්නකො. අපි මැරෙනකොටත් ඒක තියෙනවනේ. දැන් මොකද කියන්නේ?
ඒ වුණාට එතන ඇත්ත දැකලා නෙමෙයිනේ නේ. එතන රැවටිලානේ, මුලා වෙලානේ, එතන සැපයි කියලා හිතන් ඉන්නේ. එතන මේ දුක් දෙයක්මයි කියලා, සැප කියලා පේන්නේ දුක් දෙයක්මයි කියලා දහමත් එක්ක ගලපලා බලන්න කියලා.
ඒ ඒක තමයි මම අහන්නේ. සැප කියලා කියන්නේ ඇයි දුක් දෙයක් කියන්නේ කියන එක.
අපි මේක තියනවා කියලා හිතන හින්දා.
ඔන්න ඔතන තමයි උත්තරේ තියෙන්නේ. තියනවා කියලා හිතන හින්දා. එහෙනම් තියනවා කියලා හිතන එකේ වැරද්දක් තියෙනවා. ඒ වුණාට තාම අර දැන් දුකයි කියලා දැනෙන්නේ නැත්තේ ඇයි? තියනවා කියන එකේ මොකද්ද තියෙන දුක?
දැන් හුඟ වෙලාවක් අපි දුකක් කියලා දැනෙන්නේ නැහැ නේ. හුඟ වෙලාවක් අපි ඉන්නේ අදුක්කම සුඛේ.
නෑ, ඒ වෙලාවෙන් ඕක දෙන්න බෑ. මොකද වෙලාවක සැප තියෙනවා, වෙලාවක දුක තියෙනවා කියන එකනේ අපි ඉන්නේ. ඔය හින්දා තමයි අර ධම්ම දින්නගෙන් අහන්නේ මේ සුඛ වේදනාවේ පටිභාගේ මොකද්ද? එතකොට දුක් වේදනාව කියනවා. දුක් වේදනාවේ පටිභාගේ මොකද්ද? සුඛ වේදනාව කියනවා. ඒතර ඔය දෙකේ පැන පැන තමයි අපි ඉන්නේ. එතන මේ උත්තරේ නෑ. ඒ හින්දා තමයි අපි එහාට මෙහාට ඔය දෙක මාරු කර කර ඉන්නේ. දුකක් ආපු ගමන් අපිට තියෙනවා සොලියුෂන් එකක්. ආ මේ දැන් බඩගිනි වුණ ගමන් ආ කෑම කෑවොත් හරි කියලා අනිත් පැත්තට පනිනවා. වාඩිලා ඉන්නකොට අමාරු වුණ ගමන් මේ ඉරියව වෙනස් කළොත් හරිනේ, නැගිට්ටොත් හරිනේ කියලා අනිත් පැත්තට පනිනවා. අර දුකෙන් සැපට පනිනවා.
අපි දන්නවානේ මේකත් ආයිමත් කන්න තිනවා, ආයිමත් බඩගිනි වෙනවා, ආයිමත් ඇඟ මේක පවතින නෑ බව දන්නවනේ. ආයිමත් ඇඟ සොලවන්න වෙනවා. ඉතින් ඒ හින්දා මේ දැනගෙන හිටියත් සැප කියලා අපි විඳත් අපි විඳින්නේ දුක බව දැනගෙන.
අන්න අන්න ඒ කියන එක තමයි ඊට වඩා දැනෙන්න ඕන නේද? දුක දුක විදිහට දැක්කන. දැන් අපි නිකන් මේ සැපයි දුකයි අතර මාරු වීමක් නේද අපිට තියෙන්නේ? මේක ස්ථිරවම දුකයි කියලා කියන්න පුළුවන්ද? එතෙන්ට තමයි එන්න ඕන. දැන් දුක අවබෝධ කළා නම් ස්ථිරවම දුකයි කියලා කියන්න ඕන. ආයේ ඒකේ සැපක් ගාවලා වෙලාවකට සැපයි වෙලාවකට දුකයි කතාවක් කියන්න බැරි වෙන්න ඕන. දුක දැක්කනම් නේද? අවබෝධ වුණා නම්.
එහෙමනම් හිතන්න පුළුවන්ද මේක බොරුවක් කියලා? දැන් මේක මෙයාටි පවතින නැති දෙයක් පවතින කියලා අරගෙන තියෙන හින්දා මේක බොරුවක්. බොරුවක් කියන්නේ illusion එකක්. හරි.
ඔව්.
ඉලින්දුවා.
එතනින් තමයි උත්තරේ හොයාගන්න ඕන. තාම මේ කියන්නේ ලෝක උත්තර දර්ශනේ තමයි උත්තරේ තියෙන්නේ. ඒක තාම මේ එහෙමකට පැහැදිලි කරගන්න බෑ වගේ නේද? ඇයි? ඒක තමයි මේ අහන්නේ. යදනිච්ඡං තන් දුක්ඛං කියලා දැන් අර උත්තර දෙනකොටත් ඉතින් ඒ සූත්‍ර කියනකොට අහගෙන ඉන්නවා තේරුණා වගේ. ඇහැ නිත්‍යද අනිත්‍යද කිව්වහන් අනිත්‍යයි කියනවා. ඉතින් යමක් අනිත්‍ය නම් සැපත දුක දැන් දුකයි කියනවා. ඒ වුණාට දැන් ওই දුකයි කිව්වට ඒක නිකන් හරියටම දුක දැකලා නෙවෙයි නේ දුකයි කියලා තියෙන්නේ. ඒක තමයි මම මේ ප්‍රශ්න කරන්නේ. හැවිලාවකට සැපයි විලාවකට දුකයි.
අර රැවටිලා තියෙන එක දුකයි. රැවටිලා අපි රැවටිලා ඉන්න හින්දා මේ දැනෙන දුක නෙවෙයි. අර වැරදියට අපි මෝඩ විදියට හිතන හින්දා ඒක දුකයි. මේ පැවතින නැති දෙයක් පවතිනවා කියලා රැවටිලා ඉන්න හින්දා හැම වෙලේම ඒ වගේ මෝඩ විදියට අපි හිතනවා. මේ සුත්තමේ ඥානය දැනගත්තට පස්සේ එහෙම හිතනවා ඒ හින්දා දුකයි. මෙහෙම අපිට ඇයි එහෙම හිතන්නේ? ඒක හැම වෙලෙම තියෙනවා. අර විඳින දුක නෙවෙයි, අර කාම සෙන්ස් ඕගන්ස් වලින් විඳින දුක නෙවෙයි මේක. මේ නොදැනීමේ දුකක් එහෙම හිතන්න පුළුවන්. මේ අපි මේ පවතින නැති දෙයක් පවතිනවා කියලා හිතලා මේ වගේ මෝඩ විදියට හිතනවා. මේ illusion එකක් නැති දෙයක්, මේ බොරු දෙයක් මෙහෙම පවතිනවා කියලා හිතලා තාම මේක එහෙම දුකක් කියලා කියන්න පුළුවන්.
හරි, ඔය පද්ම කියපු දෙයම මෙන්න මේ විදියට කිව්වොත් දැන් අපිට ඕන අනවශ්‍ය දෙයක් කරන්න වැරදි, ඒ කියන්නේ තේරුමක් නැති දෙයක් කරන එක හැමතිස්සෙම දුකයි. දැන් අපි අනිත්‍ය සංඥා වඩනකොට මේ හිතෙන් හිතපු දෙයක් එළියේ තියෙනවා කියලා හිතෙන්ම පනවා ගන්න එක ඒක කිසි තේරුමක් නැති අනවශ්‍ය වැඩක්. ඒ ඒ බව දැනගත්තා මේ කිසි තේරුමක් නැති ඕන නැති වැඩක් කරනවා කියලා දැන ගැනීමම ඒතන අනිත් සංඥා වටනකොට ඊට එතන දුකක් කියලා අවබෝධ වෙනවා නේද? ඔය පද්ම කියපු එකම තමයි මම වෙන විදිහට කිව්වේ.
ඔව් අනවශ්‍යව කියනවට වඩා මෝඩ වැඩක් කරන්න. මෝඩ වැඩක් ඔය මුලාවෙන් මුලා වුණා. අපි රැවටුණා. අපි රැවටුණා කියලා දැක්කනම් දුකයි නේද?
ඒක තමයි මම කියන්නේ හැබැයි මේ මෝඩ වැඩක් මේක බොරුවක් හින්දා.
ඔව් ඒ දැන් එතනින් දැක්කොත් ආයි අර දෙපැත්තකට පණින උත්තරයක් නෙවෙයි නේද? මේක දුකම තමයි කියන තැනට එන්න පුළුවන් නේද? දැන් අපි ඔන්න ඔතනින් දකින්න නැතිකමයි අර ලෝකෙට අයිති පැත්තෙන් මේ සැප දුක දාගෙන විස්තර කරන්න ගියොත් ඔක විස්තර කරන්න බෑ. ඒක තමයි දුක අවබෝධ කරලා නිවි. දැන් මෙන්න මේ පැත්තෙන් දැක්කොත් දැන් මං කියන්නේ අර වතුර මේ බල්ලා වතුරේ බල්ලෙක් හදන එකම දුකයි. මොකද ඒක මෝඩ වැඩ. රැවටීමක්. රැවටෙන එක දුකයි කියලා පිළිගන්නවනේ නේද?
ඔව්.
එතනින් ගත්තොත් අපි ඕනම දෙයක් පැනෙවුවා නම් මේ ලෝකෙට ආйти ඕනම එකකට නේ දෙයක් කියන්නේ. ඒක තමයි යද කියන්නේ යමක්. යමක් කියන්නේ මේ ලෝකෙට ආйти දෙයක්. එතට යමක ඇත්ත ස්වභාවය අනිත්‍ය. අපි ඉන්නේ නিত্য ස්වභාවයේ. ඒ වුණාට ඒක පවතින ඇත්ත තමයි අනිත්‍ය. අනිත්‍ය කියන්නේ අපි මුලාවෙන්මයි යෝක නিত্য කලේ. දැන් බල්ලා මෝඩ කමටමයි වතුරේ බල්ලා පැනෙව්වි. පැනෙව්වා කියන්නේ නিত্য කලා. එතකොට අපි ලෝකේ හැම දෙයක්ම මෝඩ කමටමයි දෙයක් බවට පත් කළේ. දෙයක් කියලා බාරගත්තේ. ඒ දෙයක් කියලා බාරගත්තු දෙයක ඇත්ත මොකද්ද? අනිත්‍ය. ඒ කියන්නේ දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ අපේ හිතේ හිතට අරමුණු වන ස්වභාවයක් අපි දෙයක් කියලා පනවනවා. එතකොට එහෙම එකකට නේද යමක් කියන්නේ. එතකොට අන්න එහෙම දෙයක් තමයි අපේ ඇහැ කන ඔය ඕන එකක් ගත්තොත් නැත්නම් එළියේ තියෙන රූප. එතකොට ඇහැ නিত্যද අනිත්‍යද කියලා අහන්නේ මොකද? දෙයක් විදිහට ගන්න පුළුවන්ද? මොහතකටවත් පණවන්න පුළුවන්ද? දැන් අපි මේක දන්න හින්දා ආයතන පැත්තෙන් අපි දන්නවා එහෙම ගන්න බෑ. ඒක අර වතුරේ බල්ලෙක් පැනෙව්වා වගේ මෝඩකමට තමයි තියනවා කියලා අපි බාර අරන් තියෙන්නේ. හැබැයි ඇත්තට ත්‍රය දැක්කොත් ඒක අපේ මුලාවක්, රැවටීමක්. එතකොට මේ මුලා වෙන එක, රැවටෙන එක දුකයි නේද? මේ ලෝකය පවතින්නේ දැන් අවිද්‍යාව මතනේව පවතින්නේ. ඇත්ත ඇති හැටි නොදන්නකම. ඒ කියන්නේ රැවටීම මත තමයි ලෝකේ ගොඩ නැගිලා තියෙන්නේ. ඇත්ත නොපෙනෙනකම. එතකොට ඇත්ත නොපෙනෙනකම දුකක් නේ නේද? ඒක දුකක් බව දන්නේ ඇත්ත අවබෝධ වෙනකොට. දැන් ඇත්ත අවබෝධ වෙන්න කලින් අපි දන්නේ නැහැ මුලා වෙලා කියලා. දැන් බල්ලා දන්නේ නැහැ වතුරේ බල්ලෙක් හැදුවේ මුලාවට කියලා. ඌ හිතන්නේම බල්ලෙක් ඉන්න හින්දාමයි මෙහෙම පේන්නේ කියලා. එතකොට එයාට ඒක කවදාවත් දුකයි කියලා පේන්නේ නැහැ. එයා ඒක සැපෙන් බාරගන්නේ. ඒ කියන්නේ දැන් ඔය ආයතන හරි දෙයක් කියන එක හරි ආයතන කිව්වත් දෙයක් කිව්වත් දෙකම එකයි ආ අජ්ජත් බහිද්ද කියනකොට ඒ දෙයක්. එතකොට දෙයක් පණවන්නේ අපි ඔය කැමැත්තෙන්මයි. ඒක තමයි අර ඡන්දය කියන්නේ ඡන්ද මූලිකා කියලා කියන්නේ. ඡන්දය තමයි මුල් වෙලා තියෙන්නේ මේවට. එතකොට ඒ කැමැත්ත නිසාමයි අපි දෙයක් පණවන්නේ. කියන්නේ හැක් හරි රූපයක් හරි අජ්ජත්ත බහිද්ද කියන එක පණවන්නේ කැමැත්ත නිසා. කැමැත්ත තමයි ඊළඟට තණ්හාව බවට පත් වෙන්නේ, උපාදානි බවට පත් වෙන්නේ. එතකොට මේ කැමැත්ත නිසාම අපිව රවට්ටලා තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් හදපු දේ ඇත්ත කරලා තියෙනවා. බොරුව ඇත්ත කරලා තියෙනවා. සරත් කිව්වා වගේ බොරුව ඇත්ත කරලා තියෙනවා. එතකොට ඒ අපිවම රවට්ටගෙන. අපිව රවට්ට ගත්තා කියන්නේ අපිම දුකටපත් වුණානේ. එතකොට ඇයි රවට්ටුනේ? මේක ඇත්ත අනිත්‍ය නිසා. ඒ කියන්නේ යථාභූත ස්වභාවය නැත්තම් පවතින ඇත්ත අනිත්‍යයි. අපි කොච්චර අපිව රවට්ට ගන්න හැදුවත්, ඔක නිත්‍ය සංඥාවෙන් ගන්න හැදුවත් පවතින ඇත්ත වෙනස් කරන්න බෑනේ. පවතින ඇත්ත අනිත්‍යයි. බැරි වෙලාවත් නිත්‍ය වුණා නම් එහෙම, අපි කියපු දේ හරි වුණා නම් එහෙම, ඒක දුක නෙවෙයි. තේරුණාද? දැන් මේකේ පවතින ඇත්ත අනිත්‍ය නිසයි මේ දුක. හැබැයි අනිත්‍ය දුක නෙවෙයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. මොකද යමක් කියන්නේ අපි අර මෝඩකමට හදපු දෙයක්. පනෝපු දෙයක්. ඒකයි තන යත නිච්ඡං තන් දුක්ඛං. එතකොට මේ පනෝපු දෙය ගැනයි මේ විදිහට කියන්න පුළුවන්. නැතුව අනිත්‍ය ස්වභාවය කියන ධර්මතාවය දුක නෙවෙයි. යමක ඇත්ත අනිත්‍ය නම් යමක් කියලා පනවන්න බැරිකමම තමයි දුක වෙන්නේ. ඒ කියන්නේ යමක් ගැන කතා කළොත් විතරයි ඒක දුකක් වෙන්නේ. තර ලෝකෙට ආйти ඕනම දෙයක් ওই විදිහට මෝඩකමට පනවපුවා. අනිත්‍ය බව නොදන්න නිසාමයි අපි ඒව පනවලා තියෙන්නේ. අර වතුරේ හදපු බල්ලෝ වගේ. ඒතර නුවණක් ආපු දවසට අපිත් බල්ලා වගේ රැවටිලානේ ඕක පනවලා තියෙන්නේ. එතකොට කලකිරෙනව නේද? මොන මෝඩකමටද මේ රූපයක් හදාගෙන දැන් බල්ලා වගේ ඒකට බුරලා තියෙන්නේ. ඇතැලුම් කරලා තියෙනවා. දැන් එන්නේ කලකිරීමක් නේද? ඒ කලකිරීම එන්නේ ඔන්න ඔය දුක අවබෝධ වීම තුළ. ඒකයි මං අර අද සාකච්ඡාවේ හිටියායට මතක ඇති. දැන් දාන දීලා අපි අතාරිනවා කියන එකයි දුක දැකලා අතාරින එකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් දුක කියලා දැක්කොත් අපිට කවුරුවත් කියන්න ඕනේ නැහැ ඕක අතාරින්න. අපිම අතාරිනවා. දැන් දානයක් දෙනවා කියන එක ඊට වඩා ටිකක් වෙනස් එකක්. තේරුණාද? ඒක ලෝකෙට අයිති පැත්තෙනුයි ලෝකෝත්තර දර්ශනයේදී. එතකොට අනිත්‍ය කියන එක තේරුම් ගැනීමම තව විදිහකට කිව්වොත් දුක තේරුම් ගැනීම. පැහැදිලි දෙයි කියන කතාව. දැන් අපේ මේ ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලිද? ඔව් කියන්න.
සර මත්‍රා පැහැදිලිුණා අර පහදෙන වසන්තරත් පැහැදිලිුණා කියලා කිව්ව නේද මේ?
ඔව් අපි පැහැදිලි. එනස් වටේ කතා කළාට හරි පොයින්ට් එක තාම
නැහැ. ඒක අපි දකින්න ඕන. දැන් දුක අවබෝධයේ අඩුවක්. ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනයේ දුක කියලා එක දකින් නැති හින්දායි අපි අතාරින්නේ නැත්තේ, කලකිරෙන්නේ නැත්තේ. තතර ආස්වාදාදීනව ඒක ලෝකෙට අයිති පැත්තෙනුත් බලත හැකි. හැබැයි ලෝකෝත්තර පැත්තෙන් දකිනකොට තමයි ඇත්ත නිස්සරණයට එන්නේ. ලෝකෙට අයිති පැත්තෙන් බැලුවොත් අපි අර දාන දීලා අතාරිනවා, අමාරුවෙන් අතාරින පැත්තෙන් යන්නේ. එතකොට එතන තේරුම් ගන්න ඕන දැන් අපි දන්න විදිහට වෙස්සන්තර රජුරෝනේ අමාරුම දාන දුන්නේ නේද? හැබැයි වෙස්සන්තර රජුරවන්ට සෝවන් වෙන්නවත් බැරි වුණානේ. එතකොට අපි අනුගමනය කරන්නේ බෝධිසත්වයද බුදුහාමුදුරුවද කියන එක වගේ වෙනසක් මට උතන පේන්නේ තව පැත්තකින්. ඉතින් ගොඩක් අය මන් දකිනේ අනුගමනය කරන්නේ බෝධිසත්වයෝ. බුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියපු ධර්මය නෙවි.
මම හරියටම හරියට විස්තර කරනවා. අදිකා කච්චාල් කරනවා.
ඒ කියන්නේ අපේ ඔළුවට වැදිලා තියෙන දාන දෙන්න, සිල් රකින්න, මෙහෙම මෙහෙම කාලයක් ගිහිල්ලා මේවා අවබෝධ වෙයි කියන එකනේ. ඒක නෙමෙයි ඇත්තටම බුදුහාමුදුරෝ පෙන්වන්නේ මේ ලෝකෝත්තර දර්ශනය ලෝකෙන් එතර වෙ නැහැටි. ඒකටනම් මේ පටිච්ච සමුප්පාදේ දකින්න මේ ඈතිකල්හි මේ වේ කියන ධර්මතාවය අවබෝධ කරන්න කියන එකයි මන් දකින්නේ මේ බුදුහාමුදුරෝ පෙන්වලා දෙන්නේ කියලා. ඉතින් අපි ඒ ධර්මේ නැතුව අපි අර බෝධිසත්වයන් අනුගමනය කරන්න යන එක තමයි මේ පාරමිතා පුරන්න උත්සාහ කරන එකක් තමයි එක පැත්තකින් මට හිතෙන්නේ මේ වෙලා තියෙන්නේ. ඉතින් ඒක වෙන්නේ මේ සම්මාදිට්ඨිය එනකන් කියලා මට හිතෙන්නේ. දහම අහලා තේරුම් ගන්නකම්. ඒතර දැන් මේ නුවණ මේ ඇතිකල්හි මේ වේ කියන මෝඩකම තියනකන් ලෝකය වේ කියන නුවණ එන්න ඕන. රූප පණවන්නේ මෝඩකම තියනකන්, අවිද්‍යාව තියනකන්. අවිද්‍යාව නැත්තම් රූප පණවෙන්නේ නැහෙනේ කියන ධර්මතාවය දැක්කොත්. ඕක තමයි අනිච්ච සංඥාව වඩන්නේ ඔන්න ඕක දකින්. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම කියන එක බලන්නනේ අනිච්ච සංඥාව වඩන්න කියන්නේ. එතකොට නුවණක් එනව නේද? දැන් යමක් අනිත්‍ය නම් ඕකේ වේලාවකට සැපයි වේලාවකට දුකයි කතාවක් නෙමෙයි. යමක් අනිත්‍ය නම් ඒක දුකමයි. ආයේක කාටවත් වෙනස් කරන්න බැරි සත්‍යතාවයක් නේද? පවතින ඇත්තක් නේද? ඒ වගේ දෙයක් තියනව නේද? එතකොට අර ඉස්සෙල්ලා වගේ පටලවන්න බෑ නේද? එහෙම දැක්කොත්.
ඔව් මම ඒක පිළිගන්නවා රවි. මට ඒක තේරෙනවා.
හන්දා ඒක තමයි අපි අර ක්ලියර් කරගන්න ඕන අපි මේ දකින්න ඒවා. දැන් අපි පැටලෙන්නේ හැමතිස්සෙම මතක තියාගන්න අපි මේ විස්තර කරන්න යනවා ලෝකෙට අයිති පැත්තෙන්. එතකොට ලෝකෙට අයිති පැත්තේ තියෙන්නේ සාපේක්ෂක දුකක් සාපේක්ෂක දුකක්. සැප දුක කියන දෙක අපිට නියතව කියන්න දැන් දෙයක් ගත්තහම අපි ලස්සන ආස කරන දේ තව කෙනෙකුට දුකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක සාපේක්ෂකයි. අපි දුකයි කියන දේ තව කෙනෙකුට සැපක් වෙන්න පුළුවන්. ඒක සාපේක්ෂකයිඳ. ඒතකොට ඒක ඇත්ත ඇති හැටි නිවි. ඒතර බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ මේ පවතින ඇත්තක්. වේලාවකට ඕක සැපයි වේලාවකට දුකයි කතාවකට දාන්න බැරි වෙන්න ඕන. දුක කිව්වනම් දුකම තමයි. එතන තමයි මම දකින්නේ දුක්ඛ සත්‍ය කියන ධර්මතාවය. එතකොට අපි මනුෂ්‍ය ලෝකේ දුකයි දිව්‍ය ලෝකේ සැපයි කියන්න බෑ. මනුෂ්‍ය ලෝකේ දුක නම් දිව්‍ය ලෝකේ දුකම තමයි. කියන බ්‍රහ්ම ලෝකේ දුකම තමයි. ඒ කියන්නේ 30ක් තලේම දුකයි. මේ භවයේ මොහතකට හරි ඉන්නවා නම් ඕක දුකයි කියන ධර්මතාවය. ඒක පොඩි වෙලාවක් හරි සැප තියනවා නම් එහෙම වෙන්න බෑ ඒක. සපක් කතා කළා නම් කතා කරලා තියෙන්නේ ලෝකෙට අයිති පැත්තෙන්. ලෝකෝත්තර දර්ශනයේදී සප කියන වචනයක් හට ගන්නම බෑ. ඒ කියන්නේ ලෝකය කියන්නේ දුකමයි. මොකද තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා අපි කතා කරන්නේ. මොකද ලෝකය කතා කළොත් පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් තොරව ලෝකයක් පණවන්න බෑ, කතා කරන්න බෑ. එහෙනම් යමක් කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයකට නේද? යමක් කිව්වනම් පංච උපාදානස්කන්ධයේ දුකම තමයි ආයි කතා කරන්න බෑ. ඒ දුක දකින්න ඕන අපි ඔය යමක් කියලා අරන් තියෙන්නේ මෝඩකමට පණවීමක් නේ. තියෙන්න බැරි දෙයක් තියනවා කියලා හිතාගෙනනේ. වතුරේ බල්ලව මතක් කරාම ඒක හරි පැහැදිලි නේද? මහතකටවත් පණවන්න බැරි බල්ලෙක්ව නෙවු හදලා බුරපුරා ඉන්නවා කියලා. එතකොට මේ නිත්‍ය සංඥාවෙන් ගන්න එක ලෝකයට සැපයි. ඒ වුණාට එහෙම ගන්න ස්වභාවය මේ ලෝකෙ කිසිම දෙයකට නැහැ. එතකොට පවතින ඇත්ත තමයි අනිත්‍ය. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක යමක් කියපු දේ දුකයි. අනිත්‍ය කියන එක නෙවෙයි දුක. යමක් කියලා ගැනීම දුකයි. කියන තැනින් දකින්න එක. එතකොට අපි ඇහැක් කියලා දෙයක් ගත්තා නම් ඇහි අපි අනිත්‍ය කියන්නේ සමහර විට අර ලෝකෙට අයිති වෙනස් වෙන හින්දා අනිත්‍ය වෙන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන දකින්න ඕන. ඇහැක් කියලා ගත්ත එකත් අර වතුරේ බල්ලෙක් හැදුවා වගේනේ. ඒක බාරගත්තා නම් ඔක දුකනේ. නැති දෙයක් බාරගත්තා කියන්නේ දුකයිනේ. තියනවා කියලා උපාදාන කළා කියන්නේ බාරගත්තා. උපාදාන කළා කියන්නේ අපි අර ඊයේ පැහැදිලි කළේ ඒක දැසගත්තා. ඒක එහෙමමයි කියලා ගත්තා. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඔය අජ්ජෝසාය තිට්ඨති කියන එක ඒක එහෙමමයි කියලා පිළිගත්තා. එතනම උපාදානේ. ඊට පස්සේ ඇලෙන ගැටෙන කතාව ඒකත් උපාදානේ තමයි. එහෙමකට මේක තියෙනවමයි කියලා බාර ගැනීමම යමක් ලෙස බාර ගැනීමම දුකයි. මොකද බාර ගන්න බැරි දෙයක් මොහතකටවත් පැවැත්මක් දෙන්න බැරි ස්වභාවයක් තමයි අපි ওই ක්ෂණයකට හරි පැවැත්මක් දුන්නේ. පවතින බැරි දෙයකට පැවැත්මක් දුන්නා. ඒක දුකයි. ඔන්න ඔය පැත්තෙන් දුක දකින්න පුරුදු වුණොත් හටගන්නේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක කියන ධර්මතාවය තේන්න ගනි. නැත්තම් සංකීර්තේන පංච උපාදාන කන්දා දුක්ඛා කියන එක තේන්න ගනි. මොකද අපි ඔය පනවන්නේම රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්. ඒතර ඔය පහටම පොදු ලක්ෂණේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔය පහේ අනිත්‍ය සංඥාව වඩන්න. ඔය පහේ උදේවයි දකින්න. ඔක තමයි නිවන සඳහා තියෙන මාර්ගය. මොකද එතකොට අවබෝධ වෙන්නේ මේකේ අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය ස්වභාවය කියන්නේ අපි අර ලෝකෙට අයිතිපැත්තෙන් හිතන්න හොඳ නැහැ. ඔක වෙන ඇති විලා නැති වෙනවා නැත්තම් වෙනස් වෙනවා කියන එක. මේ ඇතිකල්හි මේ වේ. මේ නැත්තම් මේක වෙන්න බෑ කියන පටිච්ච සමුප්පන්න පැත්තෙන් ඔක දකින්න ඕන. එතකොට මේ ලෝකෙට අයිති ඕනම දෙයක් සංකතයි පටිච්ච සමුප්පන්නයි. සංකතයි පටිච්ච සමුප්පන්නයි. දැන් ලෝකය කියනකොට අහුවෙනවා අය අභිධර්ම කියන සීරම ටික. රූප, චිත්ත, චෛතසික, නිබ්බාන කියන එකත් ඉතින් ලෝකය දකින විදිහ සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒක අසංකතය අවබෝධ වෙනකන් ඔය හදාගත්තු ලෝකයක්. ඒක අසංකත ස්වභාවය දකින්නේ මේ ඇති කල්ලි මේ වේ කියන අර ඉදපච්චේතාව දකිනකොට. එහිඳ තමයි අපි ඉදපච්චේතාව කියන එක මේ ඇති කල්ලි මේ වේ කියන එක ඒක එසේමයි තතත එහෙමමයි අවිතතත නොයසේ නොවි කාටවත් කියන්න බෑ ඒක නොයසේ කියලා. නොයසේ නොවි අනඤ්‍යතත වෙන විදිහක් කියන්න බෑ මේ ඉදපච්චේතාවට අමතරව. ඒකට අංසේ නොවි කියන ධර්මතාවය. තතන්නවක දැකීමම තව විදිහට කිව්වොත් දුක දැකීම. නැත්තම් අනිත්‍ය දැකීම. අනිත්‍ය දැකීම කිව්වත් දුක දැකීම කිව්වත් අනත්ත ස්වභාවය දැකීම කිව්වත් හැම එකේම ගැඹුර තියෙන එකම ස්වභාවයක් ඉදපච්චේතාව දැකීම අවබෝධ කිරීම. පටිච්ච සමුප්පන්න බව අවබෝධ කිරීම.
මේ රවි උතන්දී මේ තව වෙනින් පොඩි ගැටලුවක් මතුවෙනවා. මේ දැන් මෙහෙම අපි දැන් ඔය අනිත්‍ය ඔය විදිහට බලනකොට මේ හිතෙන් හදපු දෙයක් හිත දැනගෙන මොහොත් තියනවා කියලා ඔක පුරුදු කරන්න පටන් ගත්තාම මේ ලෝකේ කියන්නේ අපි දැන් කාම ගිහිගේ ඉන්නේ ඉඳා ඔය දරුවෝ යාළුවෝ එක්ක ඉන්නකොට උතර ඕක හිතට එන්න පටන් ගත්තාම ලොකු රඟපෑමක් කරන්න වෙනවා. ඒ රඟපෑමත් මහ දුකක් වෙනවා. මේ ඕක මම හිතන්නේ අපේ එතන අවබෝධය අඩු වෙනින්ද දැන් බුදුහාමුදුරුවන්ට රාහුල කුමාරයා දැක්කාම එහෙම දුකක් ආවේ නෑනේ. දැන් උතන මොකක් හරි අපේ අඩුවක් තියෙනවා. ඔය ඔන්න උතන පොඩ්ඩක් උදව්වක් දෙන්න පුළුවන්ද? සමහරලාවට මේ ඔය රඟපෑමම හරි අමාරුවක් වෙනවා.
ඉතින් මේ කරන්නේ රඟපෑමක් කියලා අවබෝධය තමයි අනිත්‍ය සංඥාවෙන් දෙන්නේ.
ඔව් ඒ වුණාට දැන් අපි ලෝකේ අනිත්‍යයත් එක්ක ඉන්නවානේ. දැන් ඒගොල්ලෝ දන්නේ නැහැ අපේ හිත වැඩ කරන හැටි. දැන් සමහර ලාවට මොකක් හරි අපි හිතමු කතාවක් කර කර ගිය ගාම අපේ හිත මෙතන අනිත්‍ය පැත්තට යොමු වෙච්ච ගාම ඉඩක් ගාලා අපේ අතින් නැවතිනවා. ඒ කතාව නැවතිනවා, හිත යනවා අර පැත්තට. ගියාම අර අනික් මිනිස්සුයා දන්නේ නැහැ මොකද්ද මේ වුණේ කියලා. සමහරවල් මූණ දිහා බලන් ඉන්නවා. ඉතින් ඒව ඊට පස්සේ ආයේ අනික් දේවි ලෝකයට එනකොට එතන උතර ගැටලුවක්. නමුත් ඔය ගැටලුව බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේටත් නැහැනේ. ඉතින් අපේ ඔය අපේ දෘෂ්ටිය ඒක අපේ අපේ මේ ඥානයේ මධිකම අපේ මේ සත්‍ය දැකීම මධිකමම නේද නේද තමයි උතර වෙන්නේ මං හිතන්නේ. හැබැයි
එතන ඉතින් එතන දැන් ඇත්ත දැනගෙන කරන්න ඕන දේවල් කළා කියලා ගැටලුවක් නැහැ. එතකොට දැන් ළමයා වැටිලා කැපිලා තුවාලයක් වෙනවා. එතකොට අපි තුවාලෙට බෙහෙත් දාන එක කරනවා. හැබැයි වෙන ළමයෙකුට මේක වුණත් මගේ දරුවට මේක වුණත් කියලා එහෙම වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඇත්ත දැකීම තුල දෙන්නටම අපි බෙහෙත් දානවා. තේරුණාද?
ඔය රවි කියන එක නම් මට තේරෙනවා මේ. හැබැයි ඕක තාම මට සමහරලාට ගැටලුවක් වෙලා තියෙනවා.
ඔව් ප්‍රායෝගිකව අමාරුයි. ඉතින් ඒක අපේ සසර පුරුද්ද බලවත්කම නේද? ඒකේ පෙන්වන්න ඕන. ඉතින් අපේ කෙලෙස්ම තමයි වැඩ කරන්නේ. ඒ නිසානේ අපිට ඔන්න ඒක තමයි අතහරින්න බැහැයි කියන්නේ ඒකයි. ඒක ඒක ක්‍රමක්‍රමයෙන් එන එකක්. මේවා මේ ගැඹුර කතා කළාට එකපාරට එන්නේ නැහැ. හැබැයි අපි යන්නේ එතෙන්ට. එතකොට ලෝකෙට අයිති ජීවිතේ ඉඳන් එතකොට ටිකක් ඉතින් ප්‍රඥාවෙන් වැඩ කරන්න වෙනවා. නැත්තම් අනිත් අය තරහ වෙනවනේ. එහෙම කරගන්නත් බැ. ඒ නිසා කරන්න වෙන දේවල් තියෙන්න පුළුවන්. ඒවා කියලා කියලා ගැටලුවකුත් නැහැ අවබෝධයෙන් කරනකොට. ඒක Tamanට බාධාවක් වෙන්නේ නැහැ. අනිත් පැත්තට මේක Tamanට නුවණින් පෙන්වන්න පුළුවන් නම් බාධාවක් නැහැම නෙමෙයි. ඉතින් ඒ බාධාව අඩු කරගන්න පුළුවන් ඒක ඒ විදර්ශනයේ කෙරෙන තරමට.
රවි විසාකාව සෝතාපන්නමලත් ගිහිගේ ඉඳලා දරුව ග්‍රෑන්චිල්ඩ්‍රන් හදුවානේ. ඉතින් අපිට කියන්න බෑ ඔක කරන්න බෑ කියලා. කරන්න පුළුවන් අපිට ප්‍රඥාවෙන් රවි කියෝ විදියට කරන්න තියෙනවා.
ඔව් ඒක තමයි. දැන් ඒ හින්දා තමයි මං කියන්නේ අර දාන දෙන පැත්තෙන් හිතන්න ගියොත් තමයි ওই ගැටලුව එන්නේ. ආ දරුවෝ ටිකක් දන් දීලා යන්න ඕන මේක කරන්න නම්. එහෙම දන් දීමක් නෙමෙයි. හැබැයි හැබැයි gedara ඉඳන්ම දරුවෝ දන් දෙන්න පුළුවන්. يعني Taman daruwa ළඟ ඉඳන්ම දරුවෝ දන් දෙන්න පුළුවන් අවබෝධය આવොත්. මේ අනිච්ච සංඥාව වැඩුණොත්. මේකත් මේ මෝඩකමට අර වතුරේ හදාගත්තු බල්ලෙක් වගේනේ කියන පැත්තෙන් දකින්න පුළුවන් වුණා. ඉතින් අර කරදරයක් එනවා නම් ඒකට විසඳුමක් දෙනවා. එතනින් එහාට හිත ඇතුලේ දුකක් හටගන්නේ. මොන උතනයි අනිත් කරුණ. දැන් දුක අවබෝධ වෙනවා කියන්නේ දුකෙන් ඈතර වෙනවා. දැන් අපිට හිතෙන්නේ දුක අවබෝධ වෙනවා කියන්නේ දුක් විඳිනවා කියලා නෙහෙම නෙමෙයි. දුක දුක විදිහට දැකීමමයි දුකෙන් ඈතර වීම. ඒ දුක අවබෝධ වෙන්න වෙන්න සිද්ධ වෙන්නේ දුක දුකෙන් ඈතර වෙනවා. දුක අඩු වෙන එක. දැන් අපි ඔක වහන්න වහන්න අපිව දුකටමපත් වෙන ගතියක්. ඒක තමයි මේ සංසාරේ කියන්නේ. අපි ඇත්ත වහලා බොරුවේ ජීවත් වෙන්න කැමති. ඒක අපේ කෙලෙස් වලින් කරනවා කියලා අපිට පේන්නේ නැහැ. ඒ තරම් අපේ සංසාර පුරුදු බලවත් හින්දා ඉතින් ඒ වගේ එකපාරට කැඩෙන්නේ නැහැ. ලොකු ප්‍රඥාවක් වැඩෙන්න ඕන කියන්නේ දැන් මොකක්ද අර කිව්වා වගේ එකපාරට රහත් වෙනවා නෙමෙයිනේ. ඉස්සෙල්ලා සෝවන් වෙලා ඊළඟට සකෘදාගාමි වෙලා අනාගාමි වුණත් තමයි ආයේ කාම ලෝකේ එන්නේ නැහැ කියන මට්ටම එන්නේ. එතකන් ඉතින් අපිට කාම ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අර දුක අඩුම වෙන විදිහට. දුක අඩු වෙන්නේ ඇත්ත දකින තරමට. එතකොට ඇත්ත හිතට මතක් කර දැන් විශාකාව මිනිපිරි මෙරිලා අඬා ගිහාම බුදුහාමුදුරුවෝ ඇත්ත මතක් කරලා දුන්නා සිහි කරලා දුන්නා ඇත්ත මතක් වෙනකොට ඇත්ත දකිනකොට ඒ දුක නැහැ මේ ඉතින් අද ඉතින් මල ගෙවල් වල අඬන්නේ ඇත්තටම දුක හින්දා නෙමෙයි මේ අනිත් අය මොනවා හිතයිද කියලා නේ අඬන්නේ එහෙම වැත්තකුත් තියෙනවා මුලාවේ ඉඳලා මේ ඒ මුලාව පැත්තෙනුත් දැන් අපිට ඒකම පාවිච්චි කරන්න පුළුවන් ඇත්ත දැකීම පැත්තෙන් අඬන්න දෙයක් නැහැ නේ එතන කියලා ඒක අර ගොල්ලෝ අඬන්නේ නැතුව ඉන්නේ මුලාව පැත්තෙන්ම ලෝකෙට ඇලිලා හැබැයි අවබෝධය තියෙන කෙනාට අඬන්න හේතුවක් නැහැ. තේරෙනවද මේ කියන එක? ඕනම සිද්ධියක අනිත්‍යතාව මෙනෙහි කරන්න පුළුවන් නම් ආයි දුකක් එතන නැහැ. අනිත්‍යතාව අමතක වීම තුලමයි අපි දුක්ුණා නම් දුක් වෙලා තියෙන්නේ. ඔන්න ඔහම ධර්මතාවයක් තියෙනවා. එතකොට අනිත්‍යතාව දකිනවා කියන්නේ එන අතන තමයි ආයේ අර ඉස්සෙල්ලා එකත් එක්ක පැටලෙන්නේ. අනිත්‍ය දකිනවා කියන්නේ දුක දුරු වෙනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. තේ යමක් බැරි වෙලාවත් අනිත්‍ය නොවුනා නම් ඒකේ දුකක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අනිත්‍ය නොවන යමක් පණවන්න බෑ. පවතින යථාර්ථය අනිත්‍යයි. යමක් කියලා කිව්වනම් ඒක අනිත්‍ය. අනිත්‍ය දැක්කොත් දුක නැහැ. නැත්තම් ඉතින් රහතන් වහන්සේනේ වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ අනිත්‍ය නිසා. එහෙම නෙවෙයි. අනිත්‍ය දැකීම තුළ දුකෙන් ඈතර වෙනවා. ඒ කියන්නේ ලෝකෙන් ඈතර වෙනවා. අනිත්‍ය හරියටම දකිනකොට ලෝකෙට අහු වෙන්නෙම නැහැ නේ. ලෝකයක් පැන වෙන්නෙම නැහැ. හැමතිස්සෙම අනිත්‍ය. අනිත්‍යයේ එළඹ සිටියොත් දුකට හටගන්න බෑ. ඇයි? ලෝකේ උපද්දන්නේ නැහැ ඒතකොට. ඒතට ඉපදීම ශේකලා කියලා කියන්න පුළුවන් රහතන් වහන්සේට විතරයි. කීනා ජාති කතං කරණීයං කළ යුතු සියල්ල නිම කරන ලදී. ආයතින් මාර්ගේ වඩනවා කියලා දෙයක් නැහැ. අපිට ඒ කතාව කියන්න බැරි. ඔය අනිත්‍ය අවබෝධ වෙලා නැහැ. අවබෝධ කියන්නේ අවබෝධය තිබුණත් ඒක සම්පූර්ණ නැහැ. අපිට සිහිය නුවණ නැහැ හැමතිස්සෙම අනිත්‍යයට. ලෝකයේ ඇත්තට එළඹ සිටි නුවණක් නැහැ. එතකොට සාමාන්‍ය ජීවිතයේදී මොනවා හරි දුකක් ආවොත් දහම දන්න කෙනාට මතක් වෙන ඔය අනිත්‍ය දැක්ක නැති නිසායි ඔය දුක. එතෙන්ට දැම්මොත් ඒ දුක ඉවරයි. අන්න ඒ සඳහා හැබැයි ලොකු නුවණක් දැක්මක් සම්මා දිට්ඨිය කියන දැක්ම අවශ්‍ය වෙන්නේ එතෙන්ට. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද?
ඔය දැන් නම් පැහැදිලි. පැහැදිලි වාගේ පැහැදිලි.
දැන් පැහැදිලි කිව්වට ආයේ ඉතින් හෙට ඔකම අනිත් පැත්තට ආයි නේ.
ඒක තමයි මං කිව්වේ පැහැදිලි වාගේ පැහැදිලි කියලා. හරි ඒ වෙලට පැහැදිලි.
ඒ ඒක ධර්මයේ හැටියක්ම තමයි ඉතින්. ඒක ඔයගල්ලන්ගේවත් අපේවත් වැරද්ද නෙවෙයි. මේ දර්ශනේ පැහැදිලි වෙනකන් අපිට අර මාය බලවත් කියන්නේ එක එක පැත්තෙන් ඇවිල්ලා අපිව රවට්ටනවා. ඔය ඔහොම කිව්වට මෙහෙමයි කියලා අනිත් පැත්තෙන් ඇදලා දානවා ආයි ලෝකෙට අයිති පැත්තකට. එහෙනම් තමයි මේ දැක්ම හරි ක්ලියර් කරගන්න ඕන. ක්ලියර් කරගන්න පුළුවන්. ඒකට තමයි මේ ප්‍රශ්න අහන්න සාකච්ඡා කරන්න කියන්නේ. බණ අහන්න ධර්මයේ සාකච්ඡා කරන්න. දැන් මොකක් හරි පැහැදිලි නැත්නම් අනිත් පැත්තට අහලා ඒකට උත්තරේ හොයා ගන්න ඕන. පොඩ්ඩක් හරි නොගැලපෙනව නම් ඒක පුළුවන් තරම් ප්‍රශ්න කරන්න ඕන.
මේ රවි මේ කියන ඔක්කොම හරි මට හන්දර තේරෙනවා. මේ මට ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. දැන් අපි මේ ඔක්කොම දැන් මේ ගුණ ගත්තේවා ඔබේ සුතුම ඥානයක් නේ තියෙන දැනට. දැන් කොච්චර වුණත් මවෙකුට හරි දරුවෙක් නැති වුණොත් අර විසාකාව වගේ අඩු වයසෙන් දරුවෙක් නැති වුණොත් නැත්තම් අඩු වයසෙන් සීරියස් දරුණු අසනීපයක් හැදුණොත් ඒ දුක නම් හරිම අමාරුයි. මේ අනිත්‍ය මෙනෙහි කළා ඒව ඔක්කොම කිය කරලාවත් අයින් කරන්න. මම කියන්නේ මට ඔය වගේ අවස්ථාවක් තිබුණ නිසා අපේ නීස් කෙනෙක් sorry නෙවු කෙනෙක් අවුරුදු 30 සමාන දෙකකින් නැති වුණා. ඒත් මම ඔක්කොම ඔය කරන්න කියන ඒවා කරා. ඒත් මගේම පුතා නෙවෙයි වුණත් හැම වෙලේම ඒ දුක ඒ අම්මා ගැන හිතලා ඒ දුක තියෙනවා. ඉතින් මේ කොච්චර දැනගත්තත් සමහර අවස්ථා ඒ කියන්නේ අපි තදින්ම උපාදාන කර අයව මාරුණියක පාට හරවන්න මෙහෙම කළාත් විසාකා කර ග්‍රෑන්ඩ් ඩොටර් මතක් කරාට තමන්ගෙම දැන්
ඔව් ඉතින් එහෙම බැරි වෙන්නේ ඇයි විසාකා සෝවන් වෙලා හිටියේ අපි සෝවන් වෙලා නැහෙනේ නැතන් තමයි ගැටලුව ඉතින් අපි තාම ලෝකෙට අහු වෙන පැත්තේ ඉන්න නිසා අරක දැන් මේක දැනගෙන හිටියට දැක්ම ප්‍රත්‍යක්ෂ ඥානය පැත්තට ඇවිල්ලා මදි. ඉතින් ඕක තමයි ඇත්ත தත්ත්වය. හැබැයි අපිට දැන් චාන්ස් එක තියෙනවා ඔකෙන් මිදෙන්න. එතකොට ඕනම දුකක් ආවොත් මේ දහමට දාපු ගමන් පේනවා මෙන්න මේ මෝඩකම යෙදුන හින්දායි ওই දුක ඉඳලා තියෙන්නේ. අපි එකෙන් ගැලවිලා නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට නුවණ තියෙනවා ওই දුක තියෙනවා නම් තියෙන්නේ මේ සමුදේ දෙන හින්දා. රහතන් වහන්සේට ඕක වෙන්න බෑනේ. මේ සමුදේ යෙදෙන්නේ නැත්තම් ওই දුක හටගන්න බෑ කියන ඒ දැක්ම ඇති කරගන්න පුළුවන්. ඒකට ඒ දැක්මයි වැදගත් වෙන්නේ. දුක් වුණාට කමන්නේ. තමන්ට අනිත් පැත්තට මේක ආය ආය පෙන්වන්න පුළුවන් නම් ওই දුක හටගත්තේ මේ ලෝකෙට අහු වුණා හින්දා. අවිද්‍යාව හේතු හින්දා.
ඉතින් මේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ අමළුවනේ ඇඬෙනවානේ. ඒ කියන්නේ ඒ දුක මේ ධර්මතාවයේ දැනගෙන සෝවාන් වුණත් ඒ දුක තියෙනවා. ඒ දුක අර හොඳටම දැනගෙන හිටියත් සෝවාන් වෙලා ඒ යත්වෙන් අයින් කරගන්න බෑ ඒක තාත්තට. එහෙම නේද රවි?
ඔව් ඉතින් එතනම හිතන්නකො සෝවාන් කෙනාටත් බැයි නම් අපි ඊට වඩා පහළනේ.
ඒක තමයි කියන්නේ.
හැබැයි සම්මාදිට්ඨිය තියෙනවා නම් අපිට අනිත් පැත්තට පෙන්නත හැකි. ওই දුක තියෙන්නේ මේවා තියෙනකම්. මේවා දුරු වුණොත් රහතන් වහන්සේට ওই දුක නැහැ. ආක තමයි අර මාමඤ්ඤති කියන එක. ශේක පුජ්‍යලය. පෘථග්ජනයට එහෙම හිතා ගන්නවත් බැ. මේ සම්මාදිට්ඨිය නැත්තම් මේ සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක් කියලා හිතා ගන්නවත් බැ. ඒක දහමහල තේරුම් ගත්ත නිසා අපිට දැන් අර කෙලස් බලවත් හින්දා දුකට අහු වෙනවා. හැබැයි අපිට අවස්ථාව තියෙනවා. ඔව් ඇත්ත පෙන්නලා දෙන්න හැකියාව තියෙනවා. දෙතන තේරුම් ගන්න දුකක් හටගත්තා නම් ලෝකෙට අහු වෙලාමයි දුක හටගත්තේ. ලෝකෙට අහු වුණ නැත්නම් දුක උපදින්න බෑ. එතන තමයි ලෝකෝත්තර දර්ශන. එතකොට ඇත්ත කතාව දරුවෙක් වුණත් දරුවා හට ගැනීමම දුකයි පැවැත්මත් දුකයි නැතිවීමත් දුකයි. ඒක තමයි ඇත්ත. ඔහින්ද තමයි ඒවා පැහැදිලිව කියන්නේ. මේ ලෝකය කියන්නේ දරුවෝ, ඒ පවුලේ අය. අපි එකතු කරගත්තු ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම්. ඊළඟට අපිට අයිති නැති දේවලුත් ලෝකෙට අයිති. මේ පාරවල්, අනිත් රටවල්, මේ ලෝකෙම. ඊළඟට ඉරහඳ තාරකා පවා. මිල මුදල්. ඒ සේරම ඔතෙන්ට අයිති. ඒවට අයිති. ඒවයි ඇත්ත තමයි දුකයි කියන එක. ලෝකේ පවතින්නේ දුක මත. ඔකනේ බුදු කෙනෙක් එලි කරලා දෙන්නේ. සර්වඥතා ඥාණයෙන් දැකලා. ඉතින් අපිට ඒ අවබෝධය එතන නැති හින්දා තමයි අපි ඔවට අඬන්නේ. ලෝකේ පවතින්නේ දුක මත කියන එක නෙමෙයි. අපි අර තාවකාලික සැපකුත් විඳින්න පුරුදු වෙලානේ තියෙන්නේ. ඒ හින්දාම නේද දුක. එතකොට මේ ඇත්ත දකින්න නැති කමම. අපි කැමති වුණාට ලබා ගන්න බැරි දෙයකට ඉතින් ඒක බලාපොරොත්තු වෙන දෙයක් ලැබෙන්නේ නැහැ. එතකොට දුක් වෙන්න වෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් ජීවිතේක වැඩිපුර වෙන්නේ බලාපොරොත්තු වෙන දේවල්ද බලාපොරොත්තු නොවන දේවල්ද? ඔය ඉතින් අඩු වැඩියක් අපි මා හදාගෙන තියෙනවා. ඒක තමයි ඔය වෙන වචන වලින් කැමැත්තයි, තණ්හාවයි, උපාදානයි වගේ එක වචන දාලා තියෙන්නේ. ඒක තියෙනකන් ඉතින් දුක්ඛ සමුදය ඔය තියෙන්නේ. සමුදය තියෙනකන් දුක තියෙනවා. දුක නැති වුණත් නෑ බුදුම හින්නෝ. තවතර යදනිච්ඡන් තන් දුක්ඛ. යමක් කියලා අපි ගත්ත දේ ඇත්ත ස්වභාවය අනිත්‍ය නම් ඕක දුකම තමයි ඉතින්. අපි කොච්චර වෙනස් කරන්න හැදුවත් බලාපොරොත්තු වුණත් පවතින ඇත්ත දුක. ඒ දුක දැකීම තුල දුකෙන් මිදෙනවා. අර වාම කිව්වනේ නේද ඊයේ, අර දැන් වයසට යෑම දුක වෙන්නේ ඒක අවබෝධ නැති කමනේ. අවබෝධය තුල ඒකේ දුකක් නැහැ. ඒ වගේ තමයි අනිත් හැම දුකක්. අවබෝධය නැති කමටයි දුක. අවබෝධ වෙනකොට ඕ දුක්ුනේ මොන මෝඩකමටද කියලා හිතනවා, කලකිරෙනවා. කලකිරිලා අතාරිනවා. කලකිරීම තුල අතාරිනවා. ඔක අල්ලගත්තොත් දුකනේ. මොකටද අල්ලගන්නේ? අන්න අතාරිනවා. එතකොට අර දාන දෙන්නේ තව මොකක් හරි ලබා ගන්නනේ. එහෙම නෙමෙයි දැන්. මේ දුක නැති කරන්න අතාරින්නේ. ඒක කලකිරීම තුල අතෑරෙනවා. ඒක තමයි ලෝකෝත්තර දර්ශනයේ වෙන්නේ. වයි පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ. ඒ වුණාට හරි ගැඹුරුයි ඒක. ලෝකෝත්තර දර්ශනේ ලෝකෙට අයිති පැත්තයි.
ඒ වගේ ලොකු දේවල් වුණාම ඒකත් හොඳ අවස්ථාවක් ඇත්තටම හොඳටම දහම දකින්න.
ඔව් ඉතින් දැන් පටාචාරලා, කිසා ගෝතමීලා රහත්තුනේ වුණා හින්දා ඒවා වෙලා තියෙන්නේ හොඳට කියලා ගන්න ඕන. ඒක අපිට දුක දකින්න අවස්ථාවක් ලැබලා දීලා තියෙන අපේ පෙර පිනකට. මොකද දහමක් තියෙන වෙලාවක ඕකක් වෙන එක මම දකින්නේ පෙර පිනක් විදිහට. දහමක් නැති කාලෙක උඩානයි තේ අපි අඬඩා ඉන්නවා මිසක් එතනින් එහාට දන්නේ නෑනේ. දහමක් තියෙන කාලෙක එකක් වෙනවා කියන්නේ අපිට දුක දකින්න අවබෝධ කරගන්න, දුකෙන් ගැලවෙන්න අවස්ථාවක් ඔය දෙන්නේ.
ඇත්තටම රාගී ඒක නම් හුඟක් හුඟක්ම හරි හුඟදෙනෙක් අපි ඔය මේ වෙච්ච අවස්ථාවට අපි හිතිය තැනින් යන්න වුණා. ඒ දරුව තනියම ඉන්න තැනට අපි තමයි ෆිල්ම් වල ඔක්කොම කරේ. කොහොම වුණත් අපිට ඒ ඔක්කොම ටික කරගන්න පුළුවන් වුණා. හැබැයි ඊට පස්සේ මම මාසෙක රිපීට් එකක් කරා. නිවදනේ ඒක තේරුම් ගත්තේ නෑ මං ගෙදර මේ ලංකාවට ගියේ නෑ කියලා. දරුවා හිටියේ මේ කැනඩාවේ වෙන නගරයක. හැබැයි මම හිතුවා ඔය ලංකාවට ගිහින් දැන් ඔක්කොම ඉවරයිනේ, ෆිල්ම් වල කට් කරලා ඔක්කොම කළා. මේ ඉන්ඩිපෙන්ඩ් වල ලංකාවට මං ගියේ නෑ. මං ඒ දුන්නේ මාසෙක ට්‍රීට් එකක් කරා. ඒක මට හුඟක් මට වැඩිම දුක දැනුනේ මට නෙමෙයි, මම දුක දැනුනේ මගේ හස්බන්ඩ්ගේ
නංගිට.
ඒ කියන්නේ මට මං හැමදේම මේක හිතනවා මගේ දරුවා නම් කොහොමද දැන් මම
හිතන්නේ.
අන්නේ ඒ විදියට මට ඒක හුඟක් මේ දිලි කිව්ව වගේ ලොකු තේරුමක් ඒකෙන් ආවා මේ ජීවිතේ කොහොමද කියලා. මොකද අපි හිතන්නේ නෑ මෙහෙම අපිට ෆෝන් කෝල් එක ඇවිල්ලා සුමානට කියන අපි ෆ්ලයි කළා එතනටම ෆ්ලයි කර විදිය දවස් තුනකින් නැතිව කියන්න බෑ. සුමාන දෙකයි අපිට දැනුම් දුන්නාම දරුවා අසනීපයි කියලා නැති
කිටි වැඩේ හොයනවාද
මන්ට ආපේක මට ලොකු මේ රල්වි කිව්වා වගේ මේ ඉගෙනීමක් ලොකු ධර්මයේ පිළිපදින්න අවස්ථාවක් නෑ. ඒක මම දුකක් කියලා ගත්තේ නෑ. මට අර දුකක් කියලා දැනෙන්නේ මම ඉස්සරත්ගෙන මගේ හස්බන්ඩ්ගේ නංගිව මතක් වුණාම. මට හිතෙනවා අනේ එයනේ කොහොමද මේ නංගි මේක දරන්නේ කියලා. හැබැයි මට අර ලොකු අවස්ථාවක් ලැබුණා ඒකෙන්. මාසයක්ම මම මේ කැනඩාවේ කැලිෆෝනියාවල රිපීට් එකක මේ මනස්පීහක
නවතුන.
ඒක මට ලොකු ධර්මයේ පිළිපදින්න
අවස්ථාවක්. කොයිදයන් ඒකට තමයි අපි දැන් ඒ විදර්ශනය කරන කෙනා දක්ෂ වෙන්න ඕන. මේ ඕනම අරමුණක් අපිට දහම අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. එතකොට දක්ෂ කෙනාට ඕනම එකක් සමහර විට මාර්ගඵල ලබන්න, නිවන් අවබෝධ කරගන්න උදව් වෙනවා. ඒක අපිට ඒ හැකියාව නැත්නම් අපේ ප්‍රඥාව අඩුකම. එතකොට අපි ප්‍රඥාව හදාගන්න තමයි මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. කියන්නේ දුක්ඛේ ඥානං කියන එක. දුක්ඛේ ඥානං ආවොත් ඒකේ සමුදය තියෙනවා. එතකොට නුවණක් එනවා මේ සමුදය තියෙන කන්නේ දුක තියෙන. සමුදය නැත්තම් තාතන් වහන්සේ ඔය දුක වින්දේ නැහෙනි කියන නුවණ. එතකොට දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං තියෙන කෙනාට මාර්ගේ ඥානය තියෙනවා. අපේ පෙන්නන එක මාර්ගය. ඒතර ඒකටනේ සම්මාදිට්ඨිය කිව්වේ. ඒතර මේ සම්මාදිට්ඨිය ඇති කර ගැනීම සඳහායි අපි ධර්ම ගැන විමසන්න, සාකච්ඡා කරන්න, හොයන්න ඕන වෙන්නේ. එතකොට තමයි පේන්නේ මේක ක්ෂණ සම්පත්තියක් නෙමේ. ධර්ම නොතිබුණා නම් අපිට ඕව මුකුත් තේරෙන්නේ නැහැ. ඒතර මේ ක්ෂණ සම්පත්තියේ ප්‍රයෝජනය ගන්න පුළුවන් ඔය ඕනම දුකක් ඇති වෙන එකකට මේ ධර්ම දාලා බලන්න. ඒකට තමයි බුදුහාමුදුරුවෝ මේ අප්‍රමාද වෙන්න කියන්නේ. මොනවාම හරි හිතට දුකක් ආවම මේ ධර්මේ තියෙනවා ඒකට පිළිසරණ. මේ හේතු වෙයි දුන හින්දා ඒ දුක, මේ හේතු වෙයි දුන්න නැත්නම් ඒ දුක නැහැ. අපි පුරුදු වෙලා තියෙන්නේ ලෝකෙට අයිති පැත්තෙන් දුක හොයන්නනේ. ඒක තමන්ගේ පැත්තෙන් සමුදය පෙන්වන්න ඕන. මේ දුකට හේතුව තියෙන්නේ මගේ තුලමයි, තමන් තුලමයි. ලෝකයේ තියෙන්නේ තමන් තුලමයි. අපි බාහිරයට වෙරදි දාන්න තාක්කල් අපි ලෝකෙට අහුවෙනවා, දුකට අහුවෙනවා. ඒතර දුකක් හටගත්තනම් හටගත්තේ තමන්ගේ හිතේම නේද? තමන්ගේ හිතේ දුකක් හටගන්න සමුදේ තියෙන්නේ තමන්ගේ හිත තුලමයි. තැටෙන්ට දදා පෙන්වීමම තමයි ඊළඟ මාර්ගයේ වැඩෙනවා කියන්නේ. නේද?
එහෙම තමයි රවි.
වයිතෙන් එකපාරට හිතා ගන්න අමාරු හින්දා තමයි බුදුරජාණන් වහන්සේ අනමතග්ග වගේ එහෙම කියන්නේ. අපි මේ මෙහෙම හිටියට අපේම හිස් ගැසුම් කාපු වාර අනන්තයි. ඊළේ එකතු කළත් සතර මහා සාගරයට වැඩි. ඒ කාලේ කොහොම දුකක් විඳින්නේ නැද්ද? ඒ දුකෙන් ගැලවිලාද ඉස්සරහටත් ওই දුකේම නියන්නේ කියලා පෙන්නනවානේ බුදුහාමුදුරුවෝ. ඉතින් බුදුහාමුදුරුවෝ බොරු කියලා බය කරන්න නෙවෙයිනේ මේ පවතින ඇත්තනේ පෙන්නලා දෙන්නේ. එතකොට තමන්ගේ දරුවෙක් වගේ නෙමෙයිනේ තමන්ගේම බෙල්ල කපනවට. ඒ භයානක තත්ත්වෙන් අපි මිදිලා නැහැ. ඒකත් එක සැරයක් දෙසරයක් නෙවෙයි ඉතින්. දැන් ඔය ලෙඩක් හැදිලා දරුවෙක් මැරුණා වගේ නෙමෙයිනේ තමන්ගේම ඉස්සරහ දරුවෙක් මරලා දාන දුක. ඒ වගේ දුක කානවා කීසරයක් ඉඳලා එද්ද. නැහැ තමයි පෙන්නන්නේ මේ සංසාරේ. එතකොට ඒව එක බලනකොට ඕක මොකද්ද? අපි එතකොට ඉස්සරහට අර දුක විඳින එකෙන් ගැලවෙන්න නම් මෙතන නේද අවස්ථාව තියෙන්නේ? මේ ඇත්ත අවබෝධ කිරීම තුල නේද? පේනා නේද ඒ දහමේ හැම කතාවෙම තියෙනවා ලොකු ඉතින් ගැඹුරු දේවල් කෙනෙකුට දහම දකින්න. ප්‍රශ්න තියෙනවද? දුක අපි දුක දන්නවා කිව්වට දුක අවබෝධ වෙලාද? ඇයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේක පෙරණ ඇසු විරු ධර්මතාවය පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. පේනව නේද? ඒක අවබෝධ වෙන්න අවබෝධ වෙන්න තමයි බුදුහාමුදුරුවෝ ගැන ඒ ශ්‍රද්ධාව වැඩි වෙන්නේ.
ඒක නම් එහෙමම තමයි. සෑහෙන දුරට තේරුණා මම හිතන්නේ. අපි ඔක්කේ අර පරිපද්ද ටිකක් පුළුවන් දෙයක් අපිට කියන්න. ඒ කියන්නේ පාළියෙන් කියන්නේ ඉතින් ජගමික සම්පන් දුක් කරගි පස්සේ එන එක.
ඊළඟට අහන්නේ යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද ඇහුවට පස්සේ දුකයි කිව්වට පස්සේ යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම සහිත නම් ඒක මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? මගේ මම මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? ඕකම අර යමක සූත්‍රෙදි තව වචන ටිකක් එකතු කරලා තිබුණා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුක නම් තන් නිරුද්ධං කියන වචනේ තිබුණා. අනේක මේ ධම දකිනකොට පේනවා. අනිත්‍ය කියන එකේ තියන දුක විතරක් නෙමෙයි නිරුද්ධයි. නිරෝධේ. නිරෝධ දෙයක් නේ අපි මේ පනවගෙන තියෙන්නේ. කියන ඒ ගැඹුරක් තියෙනවා. ඉතින් ඕක ඇත්ත වුණාට අපිට පටන් ගන්න වෙන්නේ අපි ඉන්න පැත්තෙන්. අපි ඉන්න පැත්තෙන් ඕක අනිත් පැත්තමයි. දැන් එහෙන් මොකක් හරි දකිනකොට තියෙනවමයි කියන එකට නියන්නේ. කනෙන් ශබ්දයක් අහනකොට එළියේ තියෙන දෙයක්මයි මේ ඇහුනේ කියන මට්ටමට නියන්නේ. එතන තේරුම් ගන්න ඕන ලෝකයා ඉන්නේ නিত্য සුඛ සුභ ආත්ම කියන ඔන්න විපල්ලාස හතරේ. නিত্যයි සුඛයි ආත්මයි සුභයි. එතකොට පවතින ඇත්ත තමයි බුදු කෙනෙක් පෙන්වන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියන එක. ඒක පෙන්නුවට ඒක ගැඹුරුයි. සාමාන්‍ය කෙනාට දකින්න හරි අමාරුයි. මොකද ඉන්නෙම අනිත් පැත්තේ. සංසාරි දිගටම ආවි නිත්‍ය සුභ සුඛ ආත්ම කියන සංඥාවෙන්. ඒක කඩන එක ලේසි නෑ. ඒ නිසා තමයි ඒකට ලොකු වීරයක් කරන්න ඕන. මේක දැනගත්තට පස්සේ ආයේ ආයේ පෙන්නලා දීම තුලින්මයි මේක කරන්න තියෙන්නේ. ඒකට ආසේවිතා දාවිතා බහුලී කතා. මේ කතාව ඇසුරු කරන්නම ඕන. ආයේ ආයේ අහන්න ඕන. ඊළඟට ඒක භාවිතා කරන්න ඕන. බහුලවම භාවිතා කරන්න ඕන. එහෙම තමයි ඒකෙන් බේරෙන්න පුළුවන්. ඒ සඳහා අපි ওই රැවටෙන හැටි තේරුම් ගන්න ඕන. ඒතර ආයතනෙන් දකිනකොට ආයතන ටික ගැට ගැහෙන්නේ කොහමද? ලෝකෙට අහු වෙන්නේ කොහමද? ඒවා තේරුම් ගන්න වෙනවා. ඒතර ඒවා කොහොම කතා කරන්නේ? මෙන්න මේ දුක අවබෝධ කරන්න, අනිත්‍ය බව අවබෝධ කරන්න. ඒකට දැන් අපි නිකම්ම කටපාඩමෙන් අනිත්‍යයි දුකයි අනාත්මයි කිය කියා හිටියට හරියන්නේ නැහැ. එළිය දෙයක් නැහැ කිය කියා කටපාඩමෙන් කිව්වට වැඩක් නැහැ. මේක තමන්ගේ දැක්මක් තුලින් එන්න ඕන. මේ ඇති කල්හි මේ වෙයි. මේ නැත්තම් මෙහෙම වෙන්න බෑ කියන ධර්මතාවයම දකින්න තියෙනවා. ඒ ටික තමයි මම පුරුදු කරන්න මේ ආයතන පැත්තෙන්ම බලන්න කියන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනනේ ආයතන පිට ආයතන පිරිසිඳ දකින්න, ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියන එක. ඒ සඳහා ඉතින් ඇහැ කියන එක, ඇහෙන් දැනගන්න රූප ගැන, ඒක කියපු විඥානය ගැන, ඒවා ගැන ඇත්ත ඇති හැටි පෙන්නලා දෙන්නම වෙනවා. මොකද ඒවා තමයි අපි තණ්හාවෙන් බැඳෙන තැන්. තණ්හාව උපදින්න පුළුවන් තැන් 10ක් කියනවනේ ඇහෙන් දැකීම තුළ. ඇහැ ගැන, රූපේ ගැන, චක්කු විඥානය ගැන, චක්කු සම්පස්සේට, ඒකෙන් එන වේදනාවට, සංඥාවට, චේතනා විතක්ක විචාරවලට, නේද? ඒ තණ්හාවටම තණ්හා කරලා ආයෙ ඒ දිගට යන්නත් පුළුවන්. හැමවම එක ආයතනයක් හින්දා තැන් 10ක් හැදෙනවා තණ්හා කරන්න පුළුවන්. එතකොට ඒ අපි එක තැනක හරියට ඇත්ත පෙන්නුවොත් 10ම තණ්හාව කැඩෙනවා. ඇත්ත පෙන්වීම තමයි මේ අනිත්‍ය සංඥාව වඩන එක. අනිත්‍ය කියන්නේ එතකොට අර ඇතිවිලා නැති වෙන එක නෙවෙයි. මේ ඇතිකල්හි මේ වේ. මේ නැත්තම් එහෙම වෙන්න බෑ කියන ওই පටිච්ච සමුප්පන්න ධර්මතාවය පෙන්නලා දෙන එක ඉදප්පච්චේතාව. ඒක තව පැත්තකින් කිව්වොත් චතුරාර්ය සත්‍ය පෙන්නලා දෙනවා. අපි ඉන්නේ දුකයි සමුදෙයි. මේ සමුදේ නැත්තම් දුක උපදින්න බෑනේ. නිරෝධේ ඇත්ත පෙන්නලා දෙනවා. ඒතර දුකයි සමුදයයි නිරෝධයයි පෙන්නනවා කියන්නේ මාර්ගය වැඩෙනවා. චතුරාර්ය සත්‍ය පැත්ත. පැහැදිලි නේද?
තව ප්‍රශ්නයක් නෙවෙයි, මට හිතුණා මේ අපි හැමදෙනාම මේ සූත්‍රය තියෙනවා, ඒක කියවලා තිබුණනම් හොඳයි කියලා. ඒක නම සකලික සූත්‍රය. මේ ඒකේ කියනවා, මොකද අපි කතා බහ කරනකොට ඔක මේ මාවත් මේ එක තැනකින් තමයි මේ ප්‍රශ්නේ ආවේ. ඒ සූත්‍රයේ තියෙනවා මේ මෙන්න මෙහෙමයි ට්‍රාන්ස්ලේෂන් එකේ තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට එකල්ලි භාග්‍යවතුන් වහන්සේගේ පාදයේ ගල්පතුරකින් පහළේ වේ. භාග්‍යවතුන් වහන්සේට දුක් වූ, දැඩි වූ, රළු වූ, තියුණු වූ, නොමිහිරි වූ, අමනාප වූ, බලවත් ශාරීරික වේදනාව වූ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇතිව නොපෙළෙන්නේ ඒ වේදනාවන් ඉවසන සේක. ඔහොම තමයි ඔය සූත්‍රයේ මුල තියෙන්නේ. හැබැයි ඒක දිගට කියවහම තේරෙනවා මේ අපි හිතන විදිහ හරි කියලා. නමුත් මේ කවුරු හරි මේ ඔතන අරගෙන කියන්න පුළුවන් බුදුරජාන් වහන්සේටත් වේදනාවල් තිබුණා කියලා කියනවා. ඒකයි මේ ඒකයි මේ අපි නිකන්ලාක ඔක ඔය සූත්‍රයේ කියවල බැලුවා නම් අපිට උදව් වෙයි සමහර වෙලාවට.
රවි මානසික වේදනාවයි ශරීරයක් ඇක්සිඩන්ට් හරි ඉන්ජරි එකක් වුණා ඇති වෙන වේදනාවයි වෙන දෙකක්නේ. අපිට පාලනය කරන්න පුළුවන් මානසික වේදනාව විතරයි නේද? අනිත් එක නිකන් ධර්මතාවයක් වගේ තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි ඇවිල්ලා කකුල කැපුවොත් ඒකෙන් වේදනාව ශාරීරිය ඇතිවන වේදනාවයි බුදුරජාණන් වහන්සේගේ උරුදුනාතිමානේ බඩයමාවත් කියනවා කියලා එහෙම ඒ වේදනාව පාලනය කරන්න බෑ. ඒක දරාගෙන ප්‍රඥාවෙන් එහෙම කරන ටේෂන් ජීවිතෙන්නේ හින්දා අර මානසික වේදනාව තමයි ඇති වෙන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් හිතලා හදමේවනේ හුඟක් වේදනාව මානසික වේදනාවනේ අපි තියෙන්නේ හුවා වැඩේ මේ වෙච්ච වැඩේට වඩා අපි ඒ ගැන හිතලා අදම වේදනාව තමයි මේ දුක. ඒක අපිට පාලනය කරන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ.
ඔතන දැන් ඒකේ අවබෝධයේ එක එක මට්ටම් තියෙනවා. දැන් අපි හිතන්නේ බුදුහාමුදුරන්ට කය තිබුණා, ඒ කයට මේ වේදනාව දැනුණා. එතන නුවණින් බලන්න ඕන කයක් පිහිටන්නේ කාම භූමියේද, රූප භූමියේද, අරූප භූමියේද? කාම භූමියේ, රූප භූමියේ, අරූප භූමියේ කයක් පිහිටන්නේ නැහැ. ඇයි? දැන් කෙනෙක් ධානා වඩලා ගියා නම් ඒ ආයතන උපදින කෙලස් ටික යටපත් වෙනවා ඒ කාලය තුල. එතකොට කෙලස් යටපත් කරලා කයන උපදින පැත්තකට යන්න පුළුවන් නම් කෙලස් දුරු කරපු රහතන් වහන්සේට කාම භූමියේ දේවල් උපදීද? ඒක අහන්න ඉන්නේ අර දැන් අපේ බල්ලගේ කෙලෙස්ෙන්ද බල්ලෙක් ඉපැද්දුවට අපිට උපදින්නේ නැහනේ. එහෙනම් අපේ කෙලෙස් මත ශරීරයක් පනවනවා නම් ඒකෙන් මිදුණ කෙනාට ශරීරයක් උපදීද? ඒ උපදින කෙලෙස් නැහැ. මේක තමයි අපරියාපන්න කියන්නේ. ඒ වගේ මේ අර සූත්‍ර එහෙම අපි ලෝකෙට අයිති පැත්තෙන්ම අහලා තේරුම් කරන්න ගියාම තමයි ඔය ගැටලු වෙන්නේ. දැන් මේ සූත්‍රෙත් මම බැලුවා සකලික සුත්ත කියන එක. හැබැයි ඒකේ ඔක්කොම තියෙන්නේ දෙවිවරු කියන ඒවා. එතකොට ඒ දෙවිවරු කියන එකෙත් තියෙනවා යම් කිසි මට්ටමක එකක්. ස්වාමීනි පුදුමයකි ශ්‍රමණ ගෞතම තෙම හස්තිය කියසේ ඇතකු බැවින්ම තමහට ඇති වූ දුක් වූ, දැඩි වූ, රළු වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ ශරීරගත වේදනාවන් සිහි නුවණ ඇතිව පීඩා නොවිඳිමින් නිවසයි. එතන අර පීඩා නොවිඳිමින් කියන එකත් වැදගත්. එතකොට ඒ කතාවත් කියන්නේ දෙවිවරු. ඒත් අන්තිමට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? අන්තිමටම එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ අදාළසේක. මානය දුරලා මනාව එකඟ කරගත් සිත් ඇත්තේ නුවණින් යුක්ත වූයේ සියලු ලෙසින් මිදුණු තැනැත්තේ හුදකලාව අප්‍රමාදව වනයෙහි වසන්නේ ඔහු සසරෙන් එගොඩට යන්නේ. ඒකත් උපදේශයක් දෙන්නේ. ඉතින් අර මිදුන් නැති කෙනාට මේ විදිහට හිටියොත් සසරෙන් එගොඩට යන්න පුළුවන් කියලා. ඒකට අපි එතර උණ කෙනා දකින්නවන මේ සියලු ලෙසින් මිදුණු තැනැත්තා කියන තැන. ඒ කියන්නේ තුන් භූමියම අදාළ නැහැ මිදුණට පස්සේ. මොකද ආයතන මුලාවෙන් තමයි භූමි ටික හැදෙන්නේ. ඒතර ආයතන පිරිසිඳ දැක්කට පස්සේ ආයතන නිරෝධය අවබෝධ කළාට පස්සේ ඒ නිසා තමයි රහතන් වහන්සේගේ උදාන වාක්‍ය කීනා ජාති ජාතිය ශේකලා. ඉපදීම නැවැත්තුවා. මොනවද උපදින්නේ? කන්දානම් පාතු පාවෝ ආයතනනම් පටිලාබු. ජාති. රහත් වන මොහොතේ පටන් ඒවා ඉපදීම නවත්තලා තියෙනවා. අපි ඉතින් අපිට ඔක තේරුම් ගන්න බැරි කමත ඉතින් අර අපේ කෙලෙස් මත හදන දේවල් රහතන් වහන්සේටත් අයිති කරලා මෙහෙම මෙහෙම වේදනාවින්දයි අරවා මේවා කතා කියනවා. ශරීරයෙන් එතර වුණ කෙනාට ශරීරේන වේදනා තියෙන්න පුළුවන්ද? ඒක හරියට දැන් වතුරේ බල්ලා හින්දා වේදනාව විඳිනවා නම් බල්ලෙක් අපිට ඒ වේදනාවල අදාළත්වයක් තියනවද? නැහැ. එතකොට තමන්ගේ ශරීරෙත් දකින්න වතුරේ හදපු බල්ලෙක් වගේ කියලා. ඒකයි තිය අජත්තං ආකායේ කායනුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. මේ දෙකම තියෙන්නේ අජත්ත බහිද්ධ දෙකේම මුලා වෙලා ඉන්න කෙනාට මේ මුලාවෙන් මිදෙන්න දීපු උපදෙස්. එතකොට එතන දැක්කොත් අර පටිච්ච සමුප්පන්න බව ඉදප්පච්චේතව මේ ඇතිකල්හි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය දැක්කොත් මේ අනිත්‍ය දේවල් නැත්නම් ඉපදුම් නැති දේවල් අපේ මෝඩකමට උපද්දගෙන ඉතින් ඒව ගැන එන මත දෘෂ්ටි. තේරෙනවද? මේක ඉතින් සම්මා දිට්ඨිය තියෙන කෙනෙකුට විතරයි ඔය කතාව තේරුම් ගන්න පුළුවන්.
රවි කියන විදිහට මානසික වේදනාව පීඩාව ඒවත් ඒවට අමතරව ශාරීරික වේදනාව කැපීමෙන් ගල පෙරලීලා ස්වීපතුල කැපීමේ වේදනාවත් නැහැ කියලානේ. එතකොට අර බඩේ අමාරුවක් වුණාට වේදනාවක් ශාරීරික වේදනාවක් නැහැ. කොන්දේ මාරුවක් වුණාට ඒ ශාරීරික වේදනාවකුත් රහතන් වහන්සේ කෙනෙක්ට තියෙන්න බෑ කියලානේ.
මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාට දැන් ලොකු අමාරු කොන්දේ මාරුවක් තියෙනවා කියලා හිතන්න. සමහර විට හැදුන වෙලාවල් ඇතිනේ නේද?
ඔව්.
දැන් ඒ වෙලාවේ දැන් ලොකු ධර්ම සාකච්ඡාවක ඉන්න නැත්තම් පිටරට ඉන්න කෙනෙක් කෝල් එකක් දෙනවා. ඈ? තමන් හොඳටම කැමති කෙනෙක්. දැන් කතාව බර කතාවක ඉන්නවා. දැන් ඒ කතා කරන වෙලාවේ අර කැක්කුම දැනෙනවද? කතාව ඉවර වුණ ගමන් ආයම් මේ කොන්ද රිදෙනවා කියලා එනවා. එතකොට ඒ ශරීරෙ තිබුණා නම් අර වෙලාවේ කැක්කුම තියෙන්නත් ඕනනේ.
ඒ කියන එක හරි සිතින් පාලනය කරන්න පුළුවන්. දැන් ඥාන ලැබලා යන අයට ඒ සමාධිය වඩින වෙලාවේ ඒ වේදනාව මොනවද
තියෙන්නේ? ඔව්. දැන් ධානයකට සමවැදිලා හිටියොත් ඒක වේදනාවක්වත් තියනවද නැහෙනි?
නැහැ.
එතකොට අපි හිතමු අරූපාවචර ධානයකට සමවැදුනොත් කිසිම වේදනාවක් නැහැ. එතකොට ඒ ධානයකට සමවදින්නේ මේ සත්‍ය දැකලා නෙමෙයිනේ, මේ කෙලෙස් යටපත් කරගෙනනේ සමතයත් තුලින්නේ. ඒක යටපත් කිරීම. එතකොට අරූපාවචර මට්ටම කියන්නේ මේ ඇහ කන නාසය දිව ශරීරයේ උපදින්න ඇති මට්ටමක්. මනස විතරයි වැඩ කරන්නේ. තේයාට ශරීරයක් ගැන දැනීමක් නැහැ. මොකද කාය ආයතන වැඩ කරන්නේ නැහැ. එතකොට ඒ වැඩ කිරීම කෙලස් යටපත් කිරීමත් තුලින් ගත්ත එකක්. එතකොට ආයතන නිරෝධය, ආයතන සමුදය, ආයතන නිරෝධේ නුවණින්ම දැකලා ඒ ආයතන උපදින කෙලෙස් සම්පූර්ණයෙන්ම කපා හැරපු මනසකට එහෙම මනසක් නේද අපි රහතන් වහන්සේ කියන්නේ. එහෙම මනසකට එතකොට අපි උපදින ශරීරයේ තියෙන වේදනා අදාළද? බ්‍රහ්මයාටත් වේදනා නැත්තම් ඉතින් රහතන් වහන්සේට ඇයි වේදනා තියෙනවා කියන්නේ? රහතන් වහන්සේ ඊට වඩා පල්ලෙහාද?
ඒ රවි කියන එක හරි. හැබැයි ඇත්තටම පොත්වල එහෙම කියනවා මේ කොන්දේ අමාරුවක් වුණා, අනේ අමාරුවක් වුණා.
එතන තේරුම් ගන්න පොත් ලියලා තියෙන්නේ ওই පරිවර්තනය කරලා තියෙන්නේ මේ මේ ගොඩක් වෙලාවට සම්මාදිට්ඨියවත් නැති අය. ඒකට ඒගොල්ලන්ට තේරෙන විදිහට ඉතින් ඔහොම තමයි කියන්න වෙන්නේ. ඒකයි මං කියන්නේ මේක මේ සම්මාදිට්ඨිය මේ මේ ඇතිකල්ලි මේ වෙයි කියන ධර්මතාවයේ තේරුම් ගන්න කෙනෙකුට විතරයි මේ ගැඹුර හිතා ගන්නවත් පුළුවන්. ඒක තමයි Nirodhe ඥානං කියන එක. ඉතින් මේව තේරුම් ගන්න ඇයි බුදුහාමුදුරුවෝ මේවට පෙර නොයසුිරු ධර්මතාව කිව්වේ? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු දුක්ඛේ ඥානං සමුදය ඥානං Nirodhe ඥානං මාර්ගේ ඥානං. ඔය හතරම ඊට කලින් මනුස්සයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් මාරයෙක් කිසියම්ම කෙනෙක් නොයසූ විරු ධර්මතා කියලා බුදු කෙනෙක්මනේ කියන්නේ. එහෙනම් මේ අපි දන්න මට්ටමද ඊට වඩා බොහොම ගැඹුරු ධර්මතාවක්. ඒකට අපිට දහමට ගලපලම තමයි ඕවා ගැන නුවණක් ගන්න වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට හිතෙන ඔය පොත් කියෝලා ගත්ත දැනුම ඕක තමයි හරි කියලා. ඒක නිමේ අත්දකිනකොට එන්නේ. එහිඳ තමයි මේ ආයතන පිරිසිඳ දකින්න. ඔය කායනුපස්සනාවේ අජ්ජත්ත ශරීරේ උපදින්නේ කොහොමද කියන සමුදය හිතට පෙන්නලා දෙන්න ඕන. එතට අපි අර කතා කර කර ඉන්න වෙලාවේ ශරීරය ඉපදුන්නේ නැහැ. ශරීරයට අවධානය යනකොටයි ශරීරය ඉපදුනේ. එතකොට ඒකත් ආයතන හොඳට වෙන් කරලා බැලුවොත් හිතෙන් හදලා එළියෙන් තියපු ශරීරයක් නේ අපි ශරීරය කියලා බාර අරන් තියෙන්නේ. අපි ඉතින් දැනට ඉන්නේ තියෙන ශරීරෙම දැනගත්තා කියන එක. ඒක ලෝකෙට අයිති දැක්ම. ලෝකෝත්තර දර්ශනයේදී පේනවා මේ ශරීරයක් උපද්දගෙනනේ පරිහරණය කරලා තියෙන්නේ. ඒක එන්න තමයි ඔය කායනුපස්සනාව වඩන්න කියන්නේ. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. තපි ඒක කරන්නේ නැහැනේ මේකේ සමුදය බල බල ඉන්නේ නැහැනේ ශරීරය හැටගත්තේ කොහොමද කියලා. ඒක වඩාගෙන යනකොට තමයි ඒ නුවණ එයි යාවදේව ඥානමත්තාය. අනාගතේ නුවණක් පහළ වෙනවා. පතිස්සති මත්තාය එළඹ සිටි සිහියක් හිටිනවා. එදාට අනිස්සිතෝච විහෙරති. ඇසුරු කරන්න නැතුව ඉන්නවා. මොකද්ද මේ කය කියන ලෝකේ ඇසුරු කරන්නේ නැහැ එදාට. ඒ නුවණ ආවොත්. එදාට පෙයියර වතුරේ බල්ලෙක් හදුවා වගේ නේ. ඔක සමුදේ තියෙනකන් විතරයි ඵලය. සමුදේ එදුන්නේ නැත්තම් ඵලය උපදින්නේ නැහැ. නූපදින ගතිය. ඒතයි මං අර මුළු ලෝකෙටම දාලා කිව්වේ. ලෝකයක් උපදින්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව නැත්තම් ලෝකෙ එකක්වත් උපදින්න බෑ. නිරෝධයි. තරන්නේ නිරෝධේ ඥාණය හරි වැදගත් වෙනවා. එදාට අර ප්‍රශ්න යෙදෙන එකක් නැහැ. නේද?
මං උත්තර ඔය මතු කරලා ගත්තේ මේ මොකද ඔය ඔය සූත්‍රය භාවිතා කරනවා රහතන් වහන්සේට පංචස්කන්ධය තියෙනවා අපිට පංච උපාදානස්කන්ධය තියෙනවා කියලා කියන්නේ නොතන පාවිච්චි කරා ඒකයි මම මේ මතු කරලා ගත්තේ.
හැබැයි ඒ සූත්‍රේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක්වත් නෙමෙයි දෙවිවරු කියපු කතා ටික තමයි තියෙන්නේ. අන්තිම කැලල විතරයි බුද්ධ දේශනාව.
මම කියවල බලුවාම හොඳටම පැහැදිලි එතන උතනින් අදහස් වෙන්නේ නැහැ කියලා. නමුත් අර මම මතු කරලා ගත්තේ ඔක ඒගොල්ලෝ පාවිච්චි කරන නිසා.
ඒක තමයි හොඳයි ඒවා. අය අපි දැනගෙන ඉන්න එක හොඳයි. දැන් ආයේ වගේ આવොත් වය නැතුව කියන්න පුළුවන් නේ ඔය බුදුහාමුදුරුවෝ කියපු ටිකද දෙවිවරු කියපු ටිකද කියලා. නේද? ඒ ඔය වගේ සූත්‍රයක් කියප ගමන් රිෆර් කරලා බලන එක තමයි හොඳ. ඇත්තටම එහෙම තියනවාද? නැත්තම් එයා තේරුම් ගත්ත එකක්ද? ඕක කියවනකොට ඉතින් කෙනෙකුට හිතෙනවා මෙහෙමයි කියලා. තර පුතක් ජන මනසට කියපු ටික ඇත්ත කියලා අරගෙනනේ කතා කරන්නේ. දෙවිවරු කියන්නේ පුතක් ජනයනේ. එතකොට ඒ බුදුහාමුදුරුවෝ අන්තිම පේලි දෙක තුනේදී එහෙම කියපු දෙවිවරුන්ට උපදේශක් නේද මේ දෙන්නේ? මානය දුරලා මනාව එකඟ කරගත් සිත ඇත්තේ නුවණින් යුක්ත වූයේ සියලු ලෙසින් මිදුණු තැනැත්තේ. හුදකලාව අප්‍රමාදව වනයෙහි වසන්නේ ඔහු සසරෙන් ඇගොඩට යන්නේ. එතකොට මේ දෙවිවරුන්ට අරක නැහැ කියන්න ගියේ නැහැ. මොකද ඒක කිව්වට තේරෙන්නේ නැහනේ. ඒකෙන් එතර වෙන්න මාර්ගය තමයි බුදුහාමුදුරුවෝ එතනත් කියා දෙන්නේ. ඒ දෘෂ්ටියේ ඉන්න කෙනාට ඔක ඇත්තද බුරුද කියවට තේරුමක් නැහැ. ඒතර එතනත් පෙන්වලා දෙන්නේ ඒකෙන් එතර වෙන මාර්ගය. නේද? හොඳයි එහෙනම් දැන් ඇති නේද තව ප්‍රශ්න? තු ඇතිනේ නේද? අපි එහෙනම් අවසන් කරමු. ඈ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.